මතකට ගරු රිසාඩ් බදුරදී නමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභිකේ තලමේ තංගසුන්ද තලෙවර අවර්ගලේ, இந்த முக்கியமான பாதுகாப்பு சுற்றுலா உட்பட பல அமைச்சுக்களுடைய ஜனாதிபதி அவர்கள் பதவி வைக்கின்ற அமைச்சு உட்பட இந்த விவாதத்திலே கலந்து கொள்ள கிடைத்தமையிட்டு நான் சந்தோஷப்படுகின்றேன். உண்மையிலேயே அண்மை காலமாக இந்த நாட்டிலே போதைப்பொருள் ஒழிப்பு சம்பந்தமாக ஜனாதிபதி தலைமையில் எஸ்டிஎஃப் உட்பட ஏனைய படையினர் எல்லோருமாக சேர்ந்து எடுக்கின்ற நல்ல முயற்சிகளுக்கு என்னுடைய மனமார்ந்த நன்றியை கட்சி சார்பாக நான் தெரிவித்துக் கொள்கின்றேன். அதுபோல சூழலை பாதுகாப்பதற்காக பல ஆக்கப்பூர்வமான நடவடிக்கைகள் எடுக்கப்பட்டு வருகிறது. அதற்காகவும் நான் ஜனாதிபதிக்கும் அதே போல அந்த அமைச்சுடைய அதிகாரிகளுக்கும் என்னுடைய மனமார்ந்த நன்றியை இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். இந்த நாட்டில் ஒற்றுமையாக வாழ வேண்டும் என்று எல்லோரும் பேசுகிறோம். தீர்வை பற்றி தீர்வு வழங்கப்பட வேண்டும். சிறுபான்மையினரும் பெரும்பான்மை இனத்தவரும் எல்லோருமாக சகோதரர்களாக வாழ வேண்டும் என்று அடிக்கடி பாராளுமன்றத்திலே பேசுகிறோம். ஆனால் சுதந்திரம் கிடைக்கப்பெற்று இந்த 70 வருடங்களாக எங்களால் ஒற்றுமையாக வாழ முடியவில்லை. ஒவ்வொரு தலைவர்களும் தங்களுடைய தேவைக்கேற்ப தங்களுடைய அரசியல் வெற்றிக்காக தேர்தல் காலங்களிலே ஒவ்வொரு முகத்தை காட்டி அல்லது ஒவ்வொரு போதனைகளை பேசி இந்த நாட்டிலே இன்று வரை இந்த இனங்களுக்கிடையிலே ஒற்றுமையை காண்பதற்கு முடியாமல் போயிருக்கிறது. எனவே இந்த அத்தனை பிரச்சனைகளுக்கும் இந்த தலைவர்கள்தான் காரணகர்த்தாக்களாக இருக்கின்றார்கள் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். இன்று இவ்வாறு ஒற்றுமை பற்றி பேசுகின்ற ஒரு சில தலைவர்கள் இரண்டு மொழி பேசுகின்ற இனத்திலும் இருக்கிறார்கள். ஆனால் இந்த நாடு பிளவுபட்டு பிரச்சினைப்பட்டு இவ்வாறான துன்பங்கள் தொடர்ந்து நிகழ வேண்டும் என்று சிந்திக்கின்ற தலைவர்களும் இன்னும் இந்த நாட்டிலே இருந்து கொண்டிருக்கிறார்கள். எனவே அந்த வகையிலே விரும்பியோ விரும்பாமலோ ஐக்கிய தேசிய கட்சியும் ஸ்ரீலங்கா சுதந்திர கட்சியுடைய செயலாளர் எங்களுடைய ஜனாதிபதியும் சேர்ந்து ஒரு நல்லாட்சியை கொண்டு வந்த பொழுது எல்லோரும் ஒற்றுமைப்பட்டு ஜனாதிபதி அவர்களை ஜனாதிபதியாக தெரிவு செய்வதிலே ஒரு பாரிய பங்களிப்பை செய்த பலர் இருக்கிறார்கள். அவர்களில் நாங்களும் எங்களுடைய கட்சியும் முடிந்த பங்களிப்பை நாங்களும் செய்திருக்கிறோம். அந்த வகையிலே ஜனாதிபதி அவர்கள் இந்த போதைப் பொருளை ஒழிப்பதிலே அவர் எடுத்து வருகின்ற நல்ல நடவடிக்கையை அவருடைய அந்த முயற்சியினால் அண்மை காலமாக இந்த நாட்டிலே போதை வியாபாரிகள் போதைப் பொருள் பாவனையாளர்கள் அச்சப்படுவதை நாங்கள் பார்க்கிறோம். இந்த நாட்டிலே இருக்கக்கூடிய உச்ச தண்டனை அது மரண தண்டனையாக இருந்தாலும் வழங்க வேண்டும் என்று அடிக்கடி அவர் பேசி வருகிறார். பலர் அதை எதிர்த்தாலும் நான் அதை அந்த விடயத்திலே நான் அதை ஆதரிக்கின்றேன். இந்த போதைப் பொருளோடு சில அரசியல்வாதிகளை சம்பந்தப்படுத்தி பேசி வருகின்ற வரலாறுகளும் இருக்கிறது. யார் போதைப் பொருளோடு சம்பந்தப்படுகிறார்களோ அவர்கள் அரசியல்வாதிகளாக இருந்தாலும் சரி வியாபாரிகளாக இருந்தாலும் சரி நிச்சயமாக அவர்கள் தண்டிக்கப்பட வேண்டும். இல்லையென்றால் நாளை எங்களுடைய வருங்கால சந்ததி அழிந்துவிடும். எனவே அதற்காக அவர் எடுக்கின்ற எல்லா ஆக்கப்பூர்வமான நடவடிக்கைக்கும் அதனோடு சம்பந்தப்பட்டு பாடுபடுகின்ற பாதுகாப்பு தரப்புக்கும் எங்களுடைய நன்றியை கூறுவதோடு அண்மை காலமாக ஒரு மதகுரு மிக மோசமான வேலை திட்டத்தை இந்த நாட்டிலே முன்னெடுத்து வருகிறார். ஏதோ வில்பத்தை நாசப்படுத்துவதாக நாடு முழுக்க 10 லட்சம் கையொப்பத்தை எடுத்துக்கொண்டு அப்பாவி இளைஞர்களை பல்கலைக்கழக மாணவர்களையும் பாதையிலே சேர்த்துக்கொண்டு மிக மோசமான பொய்யான அவர் ஒரு மதகுரு என்று சொல்ல முடியாது. காரணம் அப்பட்டமான பொய்யை இந்த நாட்டிலே கொண்டு செல்கிறார். அவர் சில ஊடகங்கள் அதற்கு துணை புரிகின்றது. அவருடைய அந்த செயல்பாடு எங்களுடைய முஜிபுர் ரஹ்மான் பாராளுமன்ற உறுப்பினர் சொன்னது போல அந்த நபர் வெள்ளவத்தையிலே ஒரு தனி நபருடைய அந்த மதகுரு வெள்ளவத்தையிலே ஒரு தனி நபருடைய சொந்த காணியை பலவந்தமாக பிடித்து வைத்துக் கொண்டு ஆக்கிரமித்துக் கொண்டிருக்கிறார். எனவே ஒரு மதகுரு அவ்வாறு இன்னொருத்தருடைய காணியை பிடித்து ஆக்கிரமிக்க முடியுமோ என்பது எனக்கு தெரியாது. ஆனால் அவர் அப்பட்டமான பொய்யை வில்பத்து நாசமாக்கப்படுகிறது, போய் காப்பாத்துங்கள் என்று இந்த நாட்டிலே ஒரு பெரிய பிரச்சாரத்தை முன்னெடுக்கிறார். இந்த ஜனாதிபதியுடைய இந்த புதிய அரசாங்கத்துடைய காலத்திலே ஒரு அங்குல நிலம் கூட, அதாவது முசலி பிரதேசத்திலே ஏற்கனவே குடியேறிய 2013 குடியேறிய மக்களுக்கு ஒரு அங்குல நிலம் கூட புதிதாக கொடுக்கப்படவில்லை. இந்த 2015 புதிய அரசாங்கம் வந்த
பிறகு எனவே
அவ்வாறு இந்த அந்த மக்கள், அதாவது ஏற்கனவே நிறைய விஷயங்கள் முஜிபுர் ரஹ்மான் அவர்கள் சொன்னார், இந்த நாட்டிலே அந்த யுத்தத்தினால் பலவந்தமாக வெளியேற்றப்பட்டு 20 வருஷத்துக்கு பிறகு குடியேறிய மக்களை 2012-13 ஆண்டுகளிலே பெசல் ராஜபக்ச முன்னாள் அமைச்சர் அவர்கள் டாஸ்க் போர்ஸுடைய பிரசிடென்ட் டாஸ்க் போர்ஸுடைய தலைவராக இருந்தார். அவருடைய தலைமையிலே முழு அதிகாரிகளும், வனவளத்துக்கு பொறுப்பான அமைச்சு, மீள்குடியேற்ற அமைச்சு, வனஜீவி அமைச்சு, அதே போல ஆர்மி, போலீஸ், நேவி எல்லோருமாக சேர்ந்து ஒரு உபகுழு அமைக்கப்பட்டு இந்த மக்களுடைய குடியேற்றத்தை எவ்வாறு செய்வது, ஏன் அவ்வாறு குழு அமைக்கப்பட்டது, ஏன் இந்த டாஸ்க் போர்ஸ் இதை செய்தது என்றால், எல்எல்ஆர்சி வார்த்தாவையிலே அழகாக சொல்லப்பட்டிருக்கிறது, இந்த மக்கள் 100,000 முஸ்லிம்களையும் குடியேற்ற வேண்டும், அவர்களுடைய பிரச்சனையை தீர்ப்பதற்கு தனியான கமிட்டி போடப்பட வேண்டும் என்று சொல்லப்பட்டிருக்கு. இதை போய் இந்த அரசு அன்று போய் ஜெனீவாவிலே வாக்கு கொடுத்தார்கள், ஓ நாங்கள் இதை செய்வோம், செய்து முடிப்போம், 6 மாதத்தில் செய்வோம் என்று சொன்னார்கள். அந்த அடிப்படையிலே தான் இந்த மக்களுக்கு காணிகள் வழங்கப்பட்டு அவர்களுடைய ஊர்களிலே குடியேற்றப்பட்டது. அந்த ரெண்டு பக்கமும் சிலாவத்துறைக்கும் மரிச்சுக்கட்டிக்கும் இடையிலே ரெண்டு பகுதியும் இன்று டிவியிலே காட்டுகிறார்கள், ட்ரோன் கேமராவிலே காட்டுகின்ற அந்த காணியை சுத்தமாக்கியது இந்த மக்கள் அல்ல, பாதுகாப்பு காரணத்துக்காக இராணுவ தரப்பு அன்றைய காலத்திலே ரெண்டு தரப்பையும் ரெண்டு பகுதியிலும் சுத்தமாக்கியிருந்தார்கள். எனவே அந்த பகுதியிலே தான் அந்த மக்கள் குடியேற்றப்பட்டார்கள். குடியேற்றப்படுகின்ற பொழுது இவர்கள் 90ஆம் ஆண்டு வெளியேற்றப்பட்டார்களா, இவர்களுடைய ஓட்டர்ஸ் லிஸ்ட்ல பேர் இருந்ததா, இவர்களுடைய வரலாறு என்ன என்று எல்லாம் ஆராய்ந்து பிரதேச செயலாளர்கள் புதிதாக காணி இல்லாதவர்களுக்கு காணி கச்சேரி வைத்து அல்லது சொந்த உறுதி காட்டினால் அந்த உறுதியிலே இவ்வாறு தான் குடியேற்றினார்களே ஒழிய ஒரு குடும்பம் கூட வெளி மாவட்டத்தவர்களை கொண்டு வந்து குடியேற்றவில்லை. எனவே இந்த சுற்று, அதாவது வனவளத்தை பற்றி பேசுகின்ற அந்த மதகுரு, அப்பட்டமான பொய்யை சொல்லுகின்ற மதகுரு, விலத்தி குளம் என்கின்ற ஒரு பகுதியை சொல்லுகிறார், அங்கே ஆடிட் ரிப்போர்ட் ஒன்று ஆடிட்டர் ஜெனரல் டிபார்ட்மெண்ட் கொடுத்திருக்கிறார்களாம், அதில் நிறைய தவறுகள் நடந்ததாக ஆடிட்டர் ஜெனரல் டிபார்ட்மெண்ட் தன்னிச்சையாக ஒரு விலத்திக்குளம் என்ற ஒரு பிரதேசத்தில் 550 ஏக்கர் காணி வழங்கியதை மட்டும் அவர்கள், அதாவது டாக்குமெண்டை மட்டும் பார்த்து, அதுவும் 100 டாக்குமெண்ட் இருந்தால் அதில் ஒரு 20 டாக்குமெண்டை பார்த்து அப்பட்டமான பிழையான ஒரு அறிக்கையை பாராளுமன்றத்துக்கு சமர்ப்பித்திருக்கிறார்கள். வனவள திணைக்களத்துடைய அதிகாரிகள் இருக்கிறார்கள், அமைச்சின் செயலாளர் இருக்கிறார். ஒரு ரிப்போர்ட் ஒன்றை வெளியிடுவதாக இருந்தால் அந்த அமைச்சுக்கு வழங்கி அவர்களுடைய கருத்துக்களை உள்வாங்கி அதிலே தவறுகள் இருந்தால் அதை திருத்தி அதன் பிறகு, அல்லது அந்த தவறுகள் இல்லை என்றால் அவர்கள் சொன்னதையே மீண்டும் வெளியிட வேண்டும். ஒருதலை பட்சமாக குளம் என்று ஒரு ஒரு பிரதேசத்தை மட்டும் அந்த ஆடிட்டர் ஜெனரல் ரிப்போர்ட்டில் வெளியிட்டார்கள். முழுக்க முழுக்க துவேஷமான, அதாவது ஒரு ஒரு இந்த நாட்டிலே ஒரு பிரச்சனை உண்டாக்க வேண்டும் என்று தன்னிச்சையாக ஒரே ஒரு இடத்தை மட்டும் பாத்திரம் இவ்வாறு அறிக்கையை ஆடிட்டர் ஜெனரல் டிபார்ட்மெண்ட் விட்டிருக்கிறார்கள். எனவே அந்த அறிக்கை முற்றுமுழுதாக சரியானது என்று நான் ஏற்றுக்கொள்ளவில்லை. அதற்கு பதிலளிக்க வேண்டிய வனவள திணைக்களம் நிச்சயமாக பதிலளித்தாக வேண்டும் என்றும் நான் கேட்கின்றேன். வனவள அதிகாரிகள், வனஜீவி அதிகாரிகள் மிக நேர்மையானவர்கள். அவர்கள் மிக நுணுக்கமாகவும் மிகவும் கவனமாகவும் இந்த காணிகளை காப்பாற்றுவதிலே அவர்களுடைய பங்களிப்பை செய்திருக்கிறார்கள். எனவே அவ்வாறான அதிகாரிகளை கூட மிக மோசமாக தாக்கி பேசுகிறார்கள். இந்த நாட்டின் யுத்தத்தினால் பலவந்தமாக வெளியேற்றப்பட்ட மக்களை, அவர்களுடைய குடியேற்றத்தை மிக கேவலமாக பேசுகிறார்கள். யார் பேசுவது? வடக்கிலே உள்ள மதகுருமார், பௌத்த மதகுருமார், 28 பன்சல் இருக்கிறது. ஒரு மதகுரு கூட இந்த மக்கள் வந்து குடியேறியது தவறு என்று இதுவரை சொல்லவில்லை, அல்லது இந்து மதகுருமார் சொல்லவில்லை, அங்கே இருக்கின்ற வடக்கிலே உள்ள கத்தோலிக்க மதகுருமார் சொல்லவில்லை, அல்லது வடக்கிலே அரசியல் செய்கின்ற தமிழ் கூட்டமைப்பு சொல்லவில்லை. யார் சொல்லுகிறார்கள்? வெள்ளவத்தையிலே ஒருவருடைய காணியை அடாத்தாக பிடித்து வைத்துக் கொண்டு மிக மோசமான பொய்யை இந்த நாட்டிலே சொல்லுகின்ற அந்த மதகுரு இந்த நாட்டிலே இன்னும் ஒரு கலவரத்தை, முஸ்லீம் சிங்கள கலவரத்தை உருவாக்குவதற்கான சதியை செய்கிறார். இங்கே எனக்கு முன்னர் பேசிய எம்பிமார் சொன்னது போல, ஏப்ரல் சீசன் வந்தால் அல்லது மார்ச் மாசம் வந்தவுடனே ஏப்ரல் சீசனிலே இந்த வியாபாரிகள் ஒரு சிலர் இந்த மதகுரு அப்பாவுக்கு லஞ்சம் கொடுத்து பணத்தை கொடுத்து அப்பாவி இளைஞர்களுக்கு சோசியல் மீடியா ஊடாக இவர்களுக்கு நஞ்சை விஷத்தை ஊட்டி இந்த நாட்டிலே ஒரு கலவரத்தை தூண்டுவதற்கு அந்த வியாபாரிகளுடைய வியாபார ஸ்தாபனங்களுடைய வியாபாரத்தை அதிகரிப்பதற்காக மிக மோசமான பிரச்சாரத்தை முன்னெடுக்கிறார்கள். எனவே அந்த மதகுரு அவர் அந்த மதகுரு செய்கின்ற இந்த அநியாயத்தை இந்த நாடு பார்த்துக்கொண்டு போலீஸ் மா அதிபரோ அல்லது உரிய அமைச்சு வனவள அமைச்சு சும்மா இருந்தால் இந்த நாடு இன்னும் ஒரு பிரச்சனைக்கு முகம் கொடுத்து 30 வருஷம் அநியாயமான ஒரு அழிவை நாங்கள் சம்பவித்தோம். இன்னும் ஒரு அழிவுக்கு கொண்டு வருவதற்கு அவர் செய்கின்ற சதியை தடுத்து நிறுத்த வேண்டிய தார்மீக பொறுப்பு வனவள அமைச்சுக்கு இருக்கிறது, அதே போல போலீசாருக்கு இருக்கிறது என்பதை நான் கூறிக்கொண்டு, எனவே இந்த வனவளத்தை பாதுகாக்கின்ற விஷயத்திலே நாங்களும் எங்களால் முடிந்த முழு ஒத்துழைப்பை நாங்கள் வழங்குவோம். அன்று 2012-13 வடக்கு முஸ்லீம்களுடைய குடியேற்றத்துக்காக வழங்கிய ஜனாதிபதியோ வழங்கிய அதுக்கு பொறுப்பான பெசில் ராஜபக்சோ அல்லது அந்த டாஸ்க் போர்ஸோ அல்லது அந்த அதிகாரிகளோ எந்த தவறும் செய்யவில்லை என்பதை நான் இங்கு கூறிக்கொண்டு இந்த சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகிறேன்.
நன்றி. பெரேராமன்
మంత్రితుమని పరిసర అమాత్యాంశ సహా మహావల్లి అమాత్యాంశ అదాల కారణ కీప్యాక్ ములిమ్మ పోసండ్ హిటియత్ మీ మీ మేత్ అద వివాదే మతువెచ్చ కారణే పిలి వందో యామ్ కారణ్యాక్ కియంటోనికి ములిమ్మ హితువ దెన్ సుమందిరన్ మంత్రితుమాట పేర కథాకర ముజిబర్ రహమన్ మంత్రితుమా ఎతుమా కివ్వా కొటి త్రస్తవాదీన్ గహన కొట మరణ కొట ஏ அஹிம்சக முஸ்லீம் ஜனதாவ அவில்ல பதிஞ்சு எழுவா ஏ ஆய தமாய் மே வில்பத்து இடங்களை பதிஞ்சு கல்லது என்ன இந்த கொட்டி திரஷ்டவாதின் விருத்தவ கெனிங் இதல ஏக்கிய ரட்டக் வேணுவேன் நவேன் நத்துவ ஆப்பு மினிசுண்டு இடம் துண்ட முகத வேண்ணிக்கிய சுமன் மந்துமா கேனோ ஏ முஸ்லீம் ஜனதாவ கஹல பண்ணபு முஸ்லீம் ஜனதாவ மராஜாப்பு சிங்கதாதா இலோப்பு கொட்டி திரஷ்டவாதீன் மெல்லகரப்பு ஹமுதாவ ஹமுதாவ ரணவீரு அரங்கண்ணு கேலா ஜாத்தியந்திர யுதாத கரணே திகொள்ளும எக்ஸஜாதிக பக்ஷே மே ஆண்டுவ ஹெட்ட தினே அயவே ஜாகிரகணே கவ சந்த தினாய அப்படினா ஹெட்ட தினே சந்த தினே விருத்தவ அயவே எத்தகோட்ட அது அது உதய வருவே ஹிட்டபு விதேச மத்துவா ஜனாதிபதி துமாத் வர்த்தமான விதேசம் துமாத் விவேச்சனே கரமின் அர ஓயா டெங் டெங் முஜிபர் ரஹமான் மந்திரி துமால ரிஷாத் பதில் துமால கதா கரணே அஹிம்சக முஸ்லீம் வசியான் எலோப்பு கொட்டி திரஷ்டவாதி ஜாத் மெல்ல கரபு ரணவிருவான் ஜாத்தியந்தர யுதாதிகரணே கட அரங்கன் ஓனே கியன காரணே கியன கொட்ட ஏகட கௌருத் உத்தர தெட்டி அணினே ஏசா மித்தன దెబిడి వెలిపత్తి అత్యన్ని తమంట వాసికొట ఏ కథావ కియనో హై తమంట అవాసికొడే కియన్నే తిలక్ మారపడ మరితుమా ఇటపు నీతి పరివర్తన ఎదు హొందర నీతి దన్నో ఎదుమా మే కాంతావంట అందుం అందపు విలాసితాకారే దెవై ఎదుమా నీత్యానుకూలవ మే రటే తీన నీతి మే తత్వ్యానువ తమై ගිහිල්ලා එක එක වාර්තාවලට සමානුග්‍රහයක දක්වන්න අසං කරපු අය ආණ්ඩුවේ ඉඳිද්දි නීත්‍යානුකූල තත්ත්වය පැහැදිලි කරේ. අර අර මේ අර හැරිස් මහත්තයාට බෑනේ නීතිපති වෙන්න. ආ එහෙම නැත්නම් අර මේ මේ ඇඳුම් අඳින විලාසිතා මේ ටේලර් මහත්තුන්ට බෑ නීති නීතිය කතා කරන්න. ప్రకాశ మే సభావే అపి తేరు గన్నోనే දන්නේ කවුරු උත්තර කවුද කියලා. අර කොසල් රජුරෝ හීන 16 දැක්ක කීරෝන එක හීනයක් තමයි. හොඳ ශක්තිමත් ජවයේ තියෙන ගොන්න ඉඳද්දි ඇවිදින්න බැරි වැහැරිච්ච නොණ්ඩි ගහන ගොන්නු ගැල්ලක් දැක්දා. මේක තමයි මේ පේන්නේ. නීතිය දන්න නීති ලංකාවේ නීතිපති වෙච්ච විදේශ අමතිවරයෙක් ව්‍යස්තානුකූලව ඇත්ත කතාව කියනකොට කිසිම දෙයක් නොදන්න ටේලර් මහත්තයෙක් කියලා වෙනකොට මගුලක් කියන. මේක තමයි නුසුදුසු අයට එක එක ආයේ තානාන්තර දුන්නම වෙන වැඩේ. ඒ නිසා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඔක්කොම LTTE යුසමයේ ගැට විශාල වශයෙන් දුක් විඳා. දැන් මේ යුද්ධය ඉවරයි. මේ යුද්ධය හමාර කරන්නට මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායකතුමා ජනාධිපතිතුමා දුන්නු නායකත්වය අපි අගය කරන්නට ඕන. අගය කරලා තමයි ඊළඟ ප්‍රශ්නේ යන්නට ඕන. දැන් විල්පත්තු ප්‍රශ්නේ මොකද්ද? දැන් විල්පත්තුව භාවිතා කරමින් අද හාමුදුරුවන් වහන්සේට ගරහනවා වෙතට ඇවිල්ලා. හාමුදුරුවන් වහන්සේ නමක් වැරදි වැඩක් කරනවා වැරදි කියලා කියන්නට ඕන. ඒ හාමුදුරුවන් වහන්සේටත් පරිසරය ගැන කතා කරන්න අයිතියක් තියෙනවානේ. දැන් ඔය මේ ඔය මාධ්‍ය ආයතන ඉස්සරහා ගිහිල්ලා ඔය ටේලර් අද ඔය බෙරිහද ටේලර් මහත්තයාගේම වටේ ඉන්න ලේකම්වරුසා ලේකම්වරියන් ගිහිල්ලා පිකට් කරනකොට සමහර අය කිව්වනේ වැඩේ වැරදි වැඩේ ඒ අයිතිය තියෙනවා කියලා. ඒ වගේ තමයි ඒ හාමුදුරුවන් වහන්සේටත් අයිතිය තියෙනවා. මේ විල්පත්තු වැඩේ වෙලා තියෙන්නේ අපි නම් මම නම් කියන්නේ ඒ උතුරෙන් පන්නපු අහිංසක මුස්ලිම් ජනතාවට ඉඩම් දුන්න එක හරි. හැබැයි ගරු සභාපතිතුමනි මේ බදුඩ්ඩි නැමැතුමාට පුළුවන් කිරියල් නැමැතුමා නියෝග කරලා මට වෙලා ඉල්ලන්න කියන. හැබැයි පොයින්ට් ඔෆ් ඕඩර් එක පාවිච්චි කරලා මේක දෙව ඕනම් මගෙන් අවසර ගන්න පුළුවන් උත්තර දෙන්න. පොයින්ට් ඔෆ් ඕඩර් පාවිච්චි කරලා ඒක උත්තර දෙන්නද බෑ. When there's a speaker on his feet, either it's a point of order or get permission from the speaker and interrupt. But you can't use your power that you are using in the government to reply. Please. ඒක ඉන්න. නෑ ඉන්න මම. දැන් මම කියන්නේ මගෙන් අවසර ඉල්ලුවනම් මිනරි මම දෙනවා. එහෙම නෙමෙයිනේ පොයින්ට් ඔෆ් ඕඩර් එක ආවේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අහගන්න. මේ පදිංචි කරලා තියෙන අය උතුරේ ඒ කාලේ උතුරෙන් එළවපු අහිංසක මුස්ලිම් ජනතාව නම් ඒකට නම් දිය යුතුමයි. හාමුදුරුවෝ එක්කෙනෙක් නෙමෙයි 1000 කට දිය යුතුමයි. ඒක දෙකක් නෑ. හැබැයි වහම් පරීක්ෂා කරලා බලන්න. ඒ පදිංචි කරලා තියන්නේ ඒ උතුරෙන් එළවපු අයමද? එහෙම නැත්නම් වෙනත් අයත් ඉන්නවද? බුදුසරණයි කියලා ලේබලේ ගහගෙන ලොරියේ හරක් පටවගෙන ගිහිල්ලාද? එච්චරයි බලන්න තියෙන්නේ. එහෙම බැලුවා නම් මේ කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මට නම් පේන්නේ අන්න ඒකට හොයලා බලන්න. මම නම් කියන්නේ උතුරෙන් එළවපු මුස්ලිම් අය ඉන්නවා නම් දෙමළ අය ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ඉඩම් දෙන්නට ඕනේ. ඉඩම් දෙන්නට ඕනේ. විල්පත්තුවෙන් හරි කොහෙන් හරි. ඒ කිසි වරදක් මට පේන්නේ නැහැ. ඒගොල්ලෝ මුස්ලිම් වෙන නිසා ඒකට විරුද්ධ වෙන්න ඒක එතන ඩිලාන් පෙරලා නැහැ. එතන ඩිලාන් පෙරලා නැහැ. ඔව්. අනරයි. Thank you.
එතනමතුමා මුස්ලිම් අය පදිංචිට මගේ කතාව දිස් දෙමළෙන් කතා කරනවා ආගෙන හිටියා. ඔව් ඒක එක්ක වැරද්දක් કરી කෙරුවා නෑ කරපු මිනිස්සු ඔබතුමා දන්නවා කවුද කරේ කියලා ඒ කාලේ. දැන් ඒ පරිසර වෙනුවෙන් කතා කරන එක වැරදි නෑ. පරිසර නම් පරිසර වෙනුවෙන් කතා කරන්න ඕනේ. මේ එක්ක ගම විතරක් අල්ලගෙන කතා කරනවා. ඇත්තටම සිංහල මිනිස්සු පදිංචි වෙච්ච අක්කර 3000 ගෙන හෙක්ටර් 3000 ගෙන කතා කරා. පරිසරේ නම් හැම එකම කතා කරන්න ඕනේ නේ මතුමා. ඒකයි මගේ ඔබතුමා ඒ වගේ එක්කෙනෙක්. ඒකයි මගේ ඒ ස්වාමීයන්ස 100,000ක් අස්සම්ම එකතු කරගෙන යන්නේ අද ඊයේ වෙච්ච සිද්ධියකට නෙමෙයි 2012 පදිංචි වෙච්ච එකට. දැන් මේ වෙලාව කරන එක වැරදි නේ. ඒකයි මම කියන්නේ.
ගරු සභාපතිතුමනි ඒ ස්වාමින් වහන්සේ නෙමෙයි වෙන ස්වාමින් වහන්සේ වුණත් කෙනෙක් වුණත් මේ උතුරෙන් එළවපු අය මුස්ලිම් නිසා පදිංචි කරන්න ඕනේ නැහැ. සිංහල පදිංචි කරන්න නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක වැරදි. ස්වාමින් වහන්සේ නමක් සිවුරක් දාගෙන ඒ සිවුර පාවිච්චි කරලා ජාතිවාදී අවශ්‍ය එකක් වැරදි. දේශපාලඥයෙක් ටයිකෝට් අඳගෙන තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ ජාතිවාදී වතුන එකක් වැරදි. දෙකම වැරදි. කිසි කතන්දරයක් නැහැ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ
සුමන්ති තුමාට තව විනාඩි
කාලයක් තියෙනවා. මේ සිද්ධියේදී අපිට පේනවා සුමන්දිරන් එකක් කියනකොට ඒකට අපුඩි ගහනවා. හැබැයි සුමන්දිරන් කියන කතාවට ලක් වෙච්ච ඒ අහිංසක මිනිස්සු කතා කරනකොට වෙන කතාවක් කියනවා. අපි නම් මේ කාරණා දෙක ගැන බලමු. අපි කියන්නේ කරුණා කරලා මේක සාධාරණිෂ්ඨ කියන කාරණාවට අවසාන වෙනකන් දෙන්න පාවිච්චි කරනවා මගේ මේ මගේ පළාතේ. දැන් අද මත්ද්‍රව්‍ය මේ මහා ව්‍යසනයට වඩා ව්‍යසනයක් තියෙන අපේ පළාතේ. මෙතන ඉන්නවා ලක්ෂ්මණ සිරිදත්ත මගේ පරණ මිත්‍රයත්. මයංගන ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම දැන් අලි මිනිස් කරම උග්‍ර වෙලා. සේනානිගම් ප්‍රදේශයේ ගිය සතියේ මිනිස්සෙක් අලියක් ගහලා මැරුණා. අපි මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඌපලාති ආණ්ඩුකාරතුමාගේ කාර්යාලයේ කෘෂි නිලධාරීන් ගෙනල්ලලා සාකච්ඡාවක් තියලා ඒක විසඳන්න අලිවැට දැන් අලිවැට හදන්න සල්ලි තියෙන කල්ලා තිබෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ තිබුණේ මේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් කියනවා අඩි 250ක් ඕනේ කියලා. අඩි 250 දුන්නොත් සභාපතිතුමනි ඒ මිනිස්සුන්ට නැවත විකල්ප ඉඩම් දෙන තැනක් නැහැ. අලියා ගහන්න නිසා වැට හදනවා. හැබැයි අලියා ගන්න වැට හදන පස්සේ ඉඩම් ගැතු වෙනවා. මොකද මේ පළාතේ දෙන්න විකල්ප වාරි ඉඩම් නැහැ. ඒ නිසා ඔක්කොම එකඟත්වයකට ආවා. අඩි 100ක් ගමු වැට හදමු. අර මහවැලි රක්ෂිත ප්‍රදේශ වලින්
ඔබතුමායි කාලය
අවසන් කරනවා. මහවැලි රක්ෂිත ප්‍රදේශ වලින් ඕනතරම් ඉඩම් දෙන ඉතින් අඩි 300 400 දෙමු කියලා. මොකද අලියා ගමන් කරන්නේ ක්‍රමයකට. අලියා මිනිහවගේ නෙමෙයි. අලියා නායකයා පස්සේ යන්නේ. මේ කණ්ඩායම යන්නේ නැහැ. ඒකින්ද අදිශය හොඳට ප්‍රමාණවත්. ඉතින් ඒ නිසා සභාපතිතුමනි මම මේ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා නම් මම කියනවා කරුණා කරලා මේකට වනජීවීකත්වයට විරුද්ධ වෙන්නේ. ඒගොල්ලන්ට මම කරුණා කරලා එදා ඌවේ පළාතේ ආණ්ඩුකාරතුමත් එක්ක ඒ කරපු සාකච්ඡාවේදී තීන්දුව කරගත් විදිහට අඩි 100න් මේ වලියට හතරෙන් දෙන්න. අඩි 350ක් හරියට කියන්නේ යන්න එපා. එහෙම වුණොත් අර මිනිස්සු තවත් කබලෙ ලිපට වැටෙනවා. මේක විශාල ගැටලුවක් අපිට තියෙන අපේ පළාතේ. අලි මිනිස්සුන් ගහලා මරනවා. තමන්ගේ ඒ කියන එකේ මත්තේම රැඳී ඉන්නවා. කරුණා කරලා වැඳලා ඉල්ලන්නම් මේ එදාගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන්න. මේ අඩි 100 අපි අලිවට හදන්න පටන් ගමු. අවශ්‍ය කරන තැන්වලදී මහවැලි රක්ෂිත වලින් අපිට පුළුවන් අඩි 200-350 දෙන්න. ගරු නියෝජ්‍යතුමා ඉඳලා නැගිටලා ගියා. අඩු ගානේ මියුර වාසිත මහත්තයත් අහගෙන නැති ජනාධිපති වෙලිකම්තුමා කාර්යාලය ඉඳලා කරුණා කරලා මේ ප්‍රශ්නෙට වහාම ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවන්නේ කියන ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.
ඊළඟට ගරු වජිර අභිවර්ධන අමාත්‍යතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි මම දැන් ඉතාම කුඩා වෙලාවක් තිබෙන්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යාංශයත් වැයිශීර්ෂයේ සාකච්ඡා වන වෙලාවේ මම කැමතියි ඉතාම වැදගත් කාරණා කීපයක් විතරක් මතක් කරන්න. විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ලංකාවේ ගත්තාම අවුරුදු 30ක යුද්ධෙන් පස්සේ රටේ සිවිල් පරිපාලනයට අන්තර්ග්‍රහණය වීම පිළිබඳ ත්‍රිවිධ හමුදාව අන්තර්ග්‍රහණය වෙනවා වගේම පොලිස් දෙපාර්තමේන්තුවත් අපේ රටේ අන්තර්ග්‍රහණය වී තිබෙනවා. එහෙම වෙමින් තිබෙනවා. ඒක ඊට වඩා වේගවත්ව සිදුවීම අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. අත වශයෙන් මේ පාර්ලිමේන්තුව යම් යම් නීති රීති සම්පාදනය කළා බාර දෙන්නේ ඒවා මෙහෙවන්න මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුවට. එතකොට අපිට අද මම හිතනවා රජයේ හැටියට අපි තව කල්පනා කර යුතුව තිබෙනවා. ඒ අපි සම්පාදනය කළ ලබා දෙන නීති රීති පාලනය කරන්න නීති රීති අනුගමනය කරන්න මේ නීති රීති ඔස්සේ මහජනයා බලා ගන්න තරම් අදාළ දැනුම සහ අදාළ හැකියාව ඒ දෙපාර්තමේන්තු සතුව තිබෙනවාද කියලා. මොකද අපි මතක තියාගත යුතු කාරණේ තමයි T56 පාලනය කරපු යුගය අපි අවුරුදු 30කට පස්සේ අවසන් කළා තිබෙනවා. තවදුරටත් අපේ රටේ T56ම පාලනය කරනවයි කියලා අපි හිතුවොත් මම හිතනවා ඒක අපේ රටේ බරපතල ඛේදවාචකයක් බවට පත්වීමට ඉඩ තිබෙනවා. අපිට පේනවා ක්‍රමක්‍රමයේ වෙනස් වෙනවා. විශාල වෙනසක් අවශ්‍ය කරලා තිබෙනවා. විශේෂයෙන්ම අහිංසක පුරවැසියන් හෝ වැරදිකරුවෙක් හෝ කුමන පුරවැසියෙක් අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාදාමයන් දිහා බැලුවහම මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා තිබෙන අනපනත් ඒවා ආරක්ෂා වෙනවාද ඒවා අනුව ක්‍රියාදාමයේ සිදුවනවාද කියන ප්‍රශ්නය මම හිතනවා අපේ පාර්ලිමේන්තුව හැමෝම තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඒ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. රටේ මානව හිමිකම් අපි විශාල වශයෙන් 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ රටේ ඇති කළා තිබෙනවා. ඊට සමගාමීව ඇති හැකි අයට සහ අතේ ආදායම නැති අයටත් නීතිය සමානව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන් පෞගිය කාලේ උතුරෙත් නැගෙනහිර ප්‍රදේශවලත් අපිට පුළුවන් වුණා ජනපති ජනතා සේවය හරහා විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ මෙහෙවීම යටතේ යාපනයේ දිස්ත්‍රික්කයේ අපි විශාල වැඩ කොටසකට සම්බන්ධ වුණා. අපේ යාපනයේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමන්ලා ඉන්නවා. ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ, ඒ වගේම වවුනියා දිස්ත්‍රික්කයේ, ඒ වගේම මන්නාරම අපි මේ දිස්ත්‍රික්ක ගණනාවකට ගිහිල්ලා තිබෙනවා. මේ දිස්ත්‍රික්කවල මහජනතාවගේ තිබෙන හඬට අනුව දෙපාර්තමේන්තු අනුගත යුතුව තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඒ ගැන අපි රජයේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ පාර්ලිමේන්තුවෙත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ අතරේ මම විශේෂයෙන් මතක් කරන්න කැමති පොලිස් දෙපාර්තමේන්තුව ගත්තහම අපේ පොලිසියේ පෞගිය කාලේ 2018 අටවැනි මාසේ 21 වෙනිදා රාජ්‍ය පරිපාලන කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත් කළා. එම අමාත්‍යාංශයේ ලේකම්ගේ අස්සනින් අත වශයෙන් මේ චක්‍රලේඛනය මම හැන්සාට් ගත කරන්න කියලා සභාපතිතුමාගෙන් ඉල්ල සිටිනවා. මොකද පොඩි A4 කොලයක් තිබෙන්නේ. මේක අනුව අත වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයට ආයතන සංග්‍රහයේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය සංශෝධනය කළා. පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයේ සංයුක්ත දීමනාව ගෙවීමට නීති හා සාමය අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් අත්සන් කළා. මුළු මහත් රටට නිකුත් කරා. සියලු දෙපාර්තමේන්තුවල මේ ගෙවීම සිද්ධ වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ සමහර පළාත්වල මාස 3-4ක් මේක ගෙවලා තිබෙනවා. සමහර පළාත්වල මාසයක් ගෙවලා නවත්තලා තිබෙනවා. මට තේරෙන්නේ නැහැ ඇයි එහෙම ඒ දෙපාර්තමේන්තුවට පමණක් ඒ නොගෙවීම සිද්ධ කරන්නේ කියලා. ඒ සියලු පොලිස් නිලධාරීන්ට දැන් මේක සඳහන් වෙනවා රුපියල් 32,779 පඩිය මාසික මූලික වැටුප තියෙනවා නම් රුපියල් 700ක දීපනාවක් ගෙවන්න කියලා චක්‍රලේඛනේ. ඒ වගේම 32,780 සිට 43,479 දක්වා රුපියල් 800ක සංයුක්ත දීපනාව පැය 24 වැඩ කරන අයට ගෙවන්න කියලා. ඒකම 43,480 සිට ඉහළට සංයුක්ත දීපනාව රුපියල් 1000 බැගින් පැය 24ක එක් සම්පූර්ණ කාල පරිච්ඡේදයක් සඳහා ගෙවීමට කටයුතු කරන්න කියලා. රජයේ අනිත් දෙපාර්තමේන්තු ගෙවනවා. පොලිසිය මාස කිහිපයක් ගෙවලා නවත්තලා තිබෙනවා. මම හිතනවා ආරක්ෂක ලේකම්තුමා හමුදාවේ හිටපු කෙනෙක්, පළපුරුද්ද තියෙන කෙනෙක්. මම හිතනවා මේ ගැන එතුමා අවධානය යොමු කළා. පොලිස් දෙපාර්තමේන්තුවෙත් අනිත් මේ චක්‍රලේඛනය නිකුත් කරන්නේ මහා භාණ්ඩාගාරයේ එකකතාවේ ඇතිව. ඒ නිසා මම චක්‍රලේඛනය හන්සාට් ගත කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට
විනාඩි 2ක් කාලයක් ඇතුළත
මේ ගෙවීම මම හිතනවා සිංහල අවුරුද්දට කලින් ගෙවීම සාධාරණයි. ඒ නිසා මම හිතනවා ඒ ගැන අමාත්‍යාංශයේ අවධානය යොමු කළ යුතුයි කියලා මතක් කරන්න කැමතියි. ඇත්තටම මේ වෙලාව නැති නිසා මම තව එක කාරණයක් කියලා මම කතාව අවසන් කරනවා. මම දැක්ක මෑතක ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගිහිල්ලා බැකෝ ටිකක් දාලා සාමාන්‍ය දුප්පත් පුරවැසියන් ඒව ටිකක් කඩන්න කියලා තවඩින්ගේ මේක මුස්ලිම් සිංහල කෝලාහලයක් බවට පරිවර්තනය වෙනවා. ඇත්ත වශයෙන් ඔය බොක්ස් එකේ ඉන්න අයටත් ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. ඒ වගේම මේ චේම්බර් එකේ ඉන්න අපිටත් ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. හැබැයි ගමේ පුරවැසියන්ට පඩි කවුරු ගෙවන්නේ නැහැ. ඒගොල්ල පඩිය හොයාගෙන තමයි ජීවත් වෙන්න ඕනේ. එතකොට රජයක් හැටියට ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මං හිතනවා පොලිස් දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙන ඕනෑම දෙපාර්තමේන්තුවක් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මං හිතනවා මේ අදාළ ආණ්ඩුව සමග සාකච්ඡා මාර්ගයෙන් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව දෙපාර්තමේන්තුවක් ගිහිල්ලා බැකෝ එකක් දාලා කඩ දෙකක් ඇඩුවයි කියලා රටේ සම්පූර්ණයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යමක්කමක් තියෙන අයට තියෙන නීතියම යමක්කමක් නැති අයටත් තිබිය යුතුයි. ඒ නිසා මම ඒ අවස්ථාවෙත් ඒ කාරණේ කිව්වා. විශේෂයෙන් එවැනි තීන්දුව ගැනීමේදී දෙපාර්තමේන්තු වගකීමෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. නැත්නම් රටේ නැති ප්‍රශ්න ඇති කිරීමට මූලික වෙන්න පුළුවන් ඒ දෙපාර්තමේන්තු. අත වශයෙන් මේවා අදාළ විෂයභාර ඇමතිවරුවත් දැනුවත් සිදුවෙන කාරණා නෙමෙයි. සිදුනාට පස්සේ තමයි විෂයභාර ඇමතිවරු දන්නේ. ඒ නිසා විශේෂයෙන් මම ඒ ගැන අවධානය යොමු කරනවා. රජයේ අවධානය එවැනි තීන්දුව ගැනීමේදී රජයේ තිබෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රාදේශීය සම්බන්ධීකරණ
කමිටු
ඒවයි ගන්න තීන්දු තීරණ අනුව ඒ ගැන සොයා බලා කටයුතු කළ යුතුයි. එහෙම නැතුව දෙපාර්තමේන්තු හිතුවක්කාර විදිහට වැඩ කරුවොත් මම හිතනවා අපේ රටේ බරපතල ගැටලු ඇති වෙනවා. ඒ නිසා සභාපතිතුමනි වෙලාව නැති නිසා මම වෙලාව ගන්න නැහැ. හැබැයි මේ චක්‍රලේඛනය හැන්සත් ගත කරන්න කියලා ඉල්ලනවා. මොකද මම හිතනවා සිංහල අවුරුද්දට කලින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට ඒ සංයුක්ත දීමනාව ගෙවිය යුතුයි කියලා මම මේ වෙලාවේ යෝජනා කරන්න කැමතියි.
ස්තුතිගරු අමාත්‍යතුමාට. මීළඟට ගරු අනුරාධ ජයරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද ඉතාමත්ම වැදගත් වැශේෂ කීපයක් විවාදයට ගන්න වෙලාවේ ඒ පිළිබඳ අදහසක් කියමු සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම පරිසර කියන විෂයත් එක්ක ගත්තාම මම හිතන්නේ මමත් මේ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරා. අද බොහෝ විට මේ පරිසර කියන විෂය අපි සමහරක් වෙලාවට අපේ කණ්ඩායම් මේ විෂයට තියෙන වටිනාකම හරියාකාරව හඳුනාගෙනද කියන ප්‍රශ්නේ අද තියෙනවා. මම හිතන්නේ මේ වර්තමාන ආණ්ඩුවේ වුණත් මේකට හරි විසඳුමක් ලැබුණා නම් ඒ එක්තරා පැත්තකින් විසඳුම ලැබෙන්න පුළුවන්කම ලැබුණේ අධිකරු ජනාධිපතිතුමා මේ විෂයට අවශ්‍ය නායකත්වය ලබා දීම තුළ කියලායි මම විශ්වාස කරන්නේ. මම මේ කියන්නේ වෙන මොනවත් නිසා නෙවෙයි, පරිසර කියන ආරක්ෂා වීම සහ පරිසරයට අවශ්‍ය කරන ඒ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට අද සියලු දෙනා අද කොහේ හරි එක තැනක ගිහිල්ලා ගහක් කැපුවත් එහෙමත් නැත්නම් වැලි තොටු පොළවල් වේවා මේ හැම දෙයක් පිළිබඳව මාධ්‍ය නිලධාරීන් දේශපාලන අංශ හැම දෙයක්ම කතා කරන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. පාසලේ ඉන්න දරුවාගේ ඉඳලා සියලු දෙනා රාජ්‍ය නායකය දක්වා එනකල් මේ කාරණා පිළිබඳ කතා කරනවා. ඉතින් මේ තත්ත්වය ඇති කිරීමත් මම හිතනවා අපි විශේෂයෙන් ජනාධිපතිතුමාට මම හිතන්නේ ඒ විෂයට සම්බන්ධව එතුමයි ලබා දෙන නායකත්වය පිළිබඳ අපි ස්තුතිවන්ත විය යුතුව තියෙනවා. අනික් කාරණාව තමයි රටක අපි සංවර්ධනයේ බොහෝ විට භෞතික සංවර්ධනයේ පිළිබඳ අපි ගත්තට පරිසරය පිළිබඳ තියෙන ඒ ගැටලුවේදී මූණ දෙන්න වෙනකොට ඒ ප්‍රශ්නය බැරෑරුම් තත්ත්වයට පත් වුණාට පස්සේ අපිට බොහෝ විට නැවත වාරයක් ඒවට යම් යම් විසඳුම් දෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. මොකද මේ උෂ්ණත්වයේ අනු තියෙන උෂ්ණත්වයේ වැඩිවීම මේ වගේ කරුණු කාරණා ගත්තාම මම හිතන්නේ අද ඉඳලා අවුරුදු 40-50ක වැඩපිළිවෙලක් එක්ක අපි ඒවට කටයුතු කරනවා වෙනුවට අපි ෂණිකෙන් මේවට අවශ්‍ය කරන විසඳුම් ලබා දෙන්න හැදුවට මම හිතන්නේ ඒ දේ අපිට කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම දන්න දෙයක් තමයි පරිසර අමාත්‍යාංශය උත්සාහ කරන වනගරත්වයේ 32% දක්වා වැඩි කරන්න. මම හිතන්නේ ඒ වෙනුවෙන් විශාල වූ වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. අමාත්‍යාංශය හැටියට වැඩ කොටසක් ව්‍යාපෘති බොහොමයක් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගරු සභාපතිතුමනි, මේ සියලු කාරණා තියෙද්දී අපි කිව යුතු එක කාරණාවක් තියෙනවා. ඒ තමයි පරිසරය පිළිබඳ ඒ ආරක්ෂණ වැඩපිළිවෙල් එක පැත්තකින් යනකොට තව පැත්තකින් පරිසරය විනාශ කරන තවත් ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක වෙනවා. මම මේ කියන්නේ එක කාරණාවක් පිළිබඳව. මොකද මම මේක බොහොම පැහැදිලිව දන්නවා. අපේ ගම්පල ප්‍රදේශය ගත්තාම ගරු සභාපතිතුමනි, ගම්පල ලෝරාවත්ත කියන ප්‍රදේශයේ දාලා තිබුණා අක්කර 108ක සම්පූර්ණයෙන්ම පයිනස් ගස් කපන්න. එතකොට මේකේ ව්‍යාපෘතිය මොකක්ද අරගෙන තියෙන්නේ? ව්‍යාපෘතිය අරගෙන තියෙන්නේ ආයුර්වේද මධ්‍යස්ථානයක් ඉදිකිරීම. අක්කර 108ක ගස් 22000ක් කපනවා ආයුර්වේද මධ්‍යස්ථානයක් හදන්න. එතකොට මේකේ එක පැත්තකින් පරිසර අමාත්‍යාංශය හදනවා 132 දක්වා වනගණත්වය වැඩි කරන්න. අනික් පැත්තෙන් පරිසර අමාත්‍යාංශයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුමැතිය දීලා දෙනවා ගස් 22000ක් ආයුර්වේද මධ්‍යස්ථානයක් හදන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේක මොකක් හරි මේ වගේ ඊට එහා ගියපු කතන්දරයක් තියෙනවා කරු සභාවත්. නැත්තම් මේ වගේ ඒවාට අනුමැතිය දෙන්න පුළුවන් කමක් නැහැ. අපි බොහෝ විට අපිට මම දන්නවා මම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට ඒ අමාත්‍යාංශය වැඩ කරනකොට මේ යෝජනා වෙනකොට අපි කිව්වා හරි අපි අධියර හැටියට දෙන්න. ගස් 3000ක් හරි කපන්න. ඒ 3000 කපනකොට එහෙනම් ඒ ව්‍යාපෘතිය හදන්න. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ දෙවෙනි අධියරට යන්න. හැබැයි අද ඒ කිසිම දෙයක් නැහැ. සම්පූර්ණයෙන්ම 22000ක් කපන්න සම්පූර්ණ අනුමැතිය දීලා අක්කර 108ක් මේකේ අනුමැතිය දීලා තියෙන නිසා මම බොහොම ඕනෑකමින් ඉල්ලනවා මේ පිළිබඳව කරුණාකරලා මේ පිළිබඳව හොයලා බලන්න. මොකද මේකේ හිටපු දිසා අපේ වන නිලධාරීතුමිය මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් එතුමිය ලබා දීලා තියෙනවා. ඒ වාර්තාවේ සඳහන් වෙනවා මේ ගස් එලීමට මේ ඉඩම කිසිම විදියකින් සුදුසු නැහැ කියලා දීලා තියෙනවා. ඒ වාර්තාව මගේ ගාව තියෙනවා ගරු සභාපතිතුනි. මම ඒක සභාගත කරනවා. ඒ නිසා ඒ නිලධාරියත් අද එතනින් ඉවත් කරලා තමයි මේකට අවශ්‍ය කරන මේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා අධිකරු ජනාධිපතිතුමාගේ ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ අවධානය මේ පිළිබඳ යොමු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි නාවල පිටිය ගත්තාම හේන්ෆෝඩ්, මොකද මම මේ කියන්නේ මේකේ අක්කර 102ක් මේක අක්කර 100 දෙකක් ගස් කපන්න සම්පූර්ණයෙන්ම අවසර ලබා දීලා තියෙනවා. මේක ව්‍යාපෘති හැටියට ඉදිරිපත් කරලා තියෙන ධූරයන් වගා කරන්න. මේක ගස් ටික කපා ගන්න ඕන නම් සභාපතිතුමනි ගස් ටික අපි කපනවා කියලා මේක මොකක් හරි රාජපද මොකක් හරි රජයට කරන්න ඕන ගෙවීම් ටික කරලා ගස් ටික කපා ගන්න එක වෙනම කාරණාවක්. හැබැයි එක පැත්තකින් ධූරයන් වගා කරනවා, ආයුර්ද මධ්‍යස්ථානයක් දානවා, සම්භාහනයක් කරනවා කියලා ව්‍යාපෘතියක් ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් ගස් 25,000 30,000 කපන්න හදනවා. ඉතින් මේක මොනම විදියකින්වත් මේ කාර්යව අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. එක්කෝ බොරු ව්‍යාපෘති ඉදිරිපත් කරන්න නැතුව මේකට හරි කාරණාව කියලා රජයට අවශ්‍ය ගෙවීමක් කරලා වෙන විකල්ප ගස් හරි පැල හරි හිටවනවා කියලා මොනවා හරි තව ව්‍යාපෘතියක් ඉදිරිපත් කළා. මේ ටික ගස් කපනවා වෙනම දෙයක්. හැබැයි අවසානයේ මේ ව්‍යාපෘති වලට අනුමැතිය ලබා දීම තුල තියෙන වෙන මොනවත් නෙවෙයි. එක පැත්තකින් සම්පූර්ණ අපේ ඉඩම් වල තිබිච්ච මේ ගස් ටික අපිට අහිමි වෙනවා. තව පැත්තකින් මේ කියන ව්‍යාපෘතියේ රැකියා මහා විශාල ව්‍යාපෘති පෙන්වන්නේ රැකියා දහස් ගණනක් ඇති වෙන ව්‍යාපෘති. හැබැයි අවසානයේ රැකියා ටිකක් නැහැ, අපේ ඉඩම් ටිකක් නැහැ, අපිට තිබිච්ච ගස් ටිකක් නැති වෙනවා. ඉතින් ඒ නිසා පරිසර අමාත්‍යාංශය සැබවින්ම උත්සාහ කරනවා 132 දක්වා ඒ වනගණත්වය වැඩි කරන්න. මෙවැනි ව්‍යාපෘතීන් වලට ඉඩ දීම පිළිබඳව අවධානය යොමු කරන්න. මොකද මේක මහා බරපතල තත්ත්වයක්. මොකද මේ මහනුවර වගේ අපේ දිස්ත්‍රික්කවල කඳු බෑවුම් සහිත දිස්ත්‍රික්කවල මේ විදිහට ගස් සැලීම මම හිතන්නේ කිසිම විදියකින් අපිට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අනික් පැත්තෙන් අද මේ වැලි ප්‍රමාණ පිළිබඳව මම හිතන්නේ වැලි තොටු පොළවල් පිළිබඳව මේ පරිසර ආරක්ෂණ සම්පූර්ණ වැඩපිළිවෙලත් එක්ක ගන්නකොට වැලි තොටු පොළවල් සහ ඒවට දීපු බලපත්‍ර ලබා දීම පිළිබඳව කියු ප්‍රමාණ පිළිබඳ යම් යම් සංශෝධනයන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ ප්‍රමාණයන් අඩු කිරීම් වලට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒක ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. අද මහවැලි ගඟේ මම හිතන්නේ මයිංගණයට ගියාම මේ පැරණි තිබිච්ච ප්‍රමාණයට මේ කියු ප්‍රමාණ ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. එන්දා පතල් භූවිද්‍යා කාර්යාංශය ඒ කරන දේ පිළිබඳ අපිට කිසි ගැටලුවක් නැහැ. හැබැයි බොහෝ විට අපි දන්න කාරණාවක් තමයි 4/2කට විතර, ඒ කියන්නේ හරියටම භාගයක වගේ ප්‍රමාණයක් වැලි පෞගේ කාලවල සම්පූර්ණයෙන්ම සංසරණය වුණේ බලපත්‍ර මොනවත් නැතුව. එතකොට ජනාධිපතිවරයා මේ විෂයට නායකත්වය ලබා දෙනකොට එතුමාගේ ඒ ජනාධිපතිවරයා හැටියටත් ඒ වගේම විෂය පාරාමාත්‍යවරයා හැටියටත් එතුමා කටයුතු කරනකොට මේ හොරෙන් වැලි ප්‍රවාහනය කරපු ඒවා තොටු පොළවල් කරපු මේ සියල්ලක්ම නතර කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් තව පැත්තකින් අපි දැක්ක දෙයක් තමයි පෞගිය කාලවල මම හිතන්නේ 36,000කට විතර නුවරට ගෙන ආපු වැලි කියුම් තුනමාර අද 52,000 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේකෙදි අපි පරිසරය ආරක්ෂා කරනවා, අපි නීති දානවා, ඒ නීති ටික දාලා මේව උපරිම ආකාරයට සංරක්ෂණය කරනවා සමානව රටේ ඉන්න මිනිස්සුන්ට ඒ දේවල් භුක්ති විඳින්න තියෙන අයිතිය පිළිබඳවත් අපි බලන්න ඕනේ. මොකද වැලි ටික අපි දෙන්නේ නැත්නම් ඉදිකිරීම් ශේෂ්ත්‍රය අපි මේ රට දියුණුවීම පිළිබඳ කියනවා. ඒ නිසා ඒවට මොකක්ද අපි තියෙන විකල්ප පිළිබඳව? එක්කෝ අපි මුහුදු වැලි ටිකක් අපේ ගරු රාජ්‍යවත්වනේ ඔබතුමා ඔබතුමා මෙතන ඉන්නවා දැන් දැක්කේ. ඒ නිසා ඔබතුමා ඉන්න එකත් ලොකු දෙයක්. ඒ නිසා මේවට මොකක්ද යන්න පුළුවන් විකල්ප කියන කාරණා පිළිබඳ අපි මීට වැඩි අවධානයක් යොමු කරොත් සුදුසුයි. මොකද අවුරුදු පතා අපි ගත්තාම මේවට තියෙන මිල ඉල්ලුම ඉතාමත් අධික විදිහෙන් වැඩි වෙනවා. ඉතින් මේක මිනිස්සුන්ට මම හිතන්නේ දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි පරිසර අමාත්‍යාංශ පිළිබඳ වෙනකොට අපේ පළාතට ආවෙනක වෙච්ච අපේ පළාතට පිළිබඳව මූණ දෙන ප්‍රධානම ගැටලුවක් පිළිබඳ කියන්න ඕනේ තමයි ගුහාගොඩ කුණු ඉවතලන ඒ ස්ථානය වෙනුවෙන් හදපු ව්‍යාපෘතිය. මේකෙදි ගරු සභාපතිතුමනි අපේ පරිසර අමාත්‍යාංශය හරහා අධිකරු ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ගුහාගොඩට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්න කියලා. මොකද ලංකාවට ඒ වෙනකොට ව්‍යාපෘති වාර්තා 21ක් ලංකාවේ අපිට ඉදිරිපත් වෙලා තිබුණා. එතකොට ඒ අමාත්‍යාංශයට පු ලේකම්තුමා ජනාධිපතිතුමත් එක්ක තුල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා මේකට කමිටුවක් පත් කරන්න මේ ව්‍යාපෘතියෙන් හොඳම ව්‍යාපෘතිය මොකක්ද කියලා තෝරා ගැනීම සඳහා. ඒකට එතකොට පත් කරන්න යෝජනා කරෙත් නුවර මහනගර සභාවේ
මන්ත්‍රීතුමා විනාඩි 2 කාලයක් ඉතරලා තියෙනවා.
ලේකම්තුමා පත් කරන්න දැම්මා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියෙක්, ඒ වගේම පරිසර අමාත්‍යාංශ නිලධාරියෙක්, විදුලිය උත්පාදනය කරනවා කියපු නිසා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්, ඒ වගේම පොහොර එනවයි කියන නිෂ්පාදනය කරන නිසා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරියෙක්, ඒ වගේ දාපු විද්වත් කමිටුවක් මේකට හදලා ව්‍යාපෘතියෙන් තෝරගන්න සලස්මක් හැදුවා. ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ගරු සභාපතිතුමනි අපිට කියන්න ලැජ්ජයි අවසානයේ මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා අද මලික් සමරවික්‍රම අමාත්‍යතුමාගේ අමාත්‍යංශය තමයි මේ වැඩේ කරේ. අමාත්‍යවරයාගේ ස්විස් චැලෙන්ජ් එක හරහා එකපාරටම ව්‍යාපෘතියක් තෝරගත්තා. ඒ ව්‍යාපෘති ඒ 21 දෙනාගේ තෝරගත්තේ කොහොමද, කවුද මේකට හොඳයි කිව්වේ කියන කාරණා පිළිබඳ අපි කවුරුවත් දන්නේ නැහැ. එකපාරටම එක ව්‍යාපෘතියක් අරගෙන මේ ව්‍යාපෘතිය හොඳයි, ඒ නිසා මේක ස්විස් චැලෙන්ජ් එක හරහා මේකට අභියෝග කරන වෙන ව්‍යාපෘති තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මේක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ව්‍යාපෘති වාර්තා 21ක් තියෙනවා. හොඳම ව්‍යාපෘති වාර්තාව මොකක්ද කියලා දන්නේ නැහැ. මොකද්ද තාක්ෂණය කියලා දන්නේ නැහැ. මේක ලංකාවේ ප්‍රායෝගිකද කියලා දන්නේ නැහැ. මේ කිසි දෙයක් දන්නේ නැතුව එක ව්‍යාපෘතියක් තෝරාගෙන ඒවි අපෘතේ ස්විස් චැලෙන්ජ් එකට අරගෙන ගිහලා සියලු අනුමැති ටික ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ගරු සභාපතිතුමනි අදටත් ගුහා කොටට ඒවි අපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඩොලර් මිලියන 83ක වියදමක් ලංකාව දේශීය ආයෝජන හැටියට මිලියන 10ක් දාන්න ඕන කියලා තමයි යෝජනාව තිබුණේ. එතකොට ඩොලර් මිලියන 72ක් පිටරටින් සල්ලි ගේනවයි කියලා. අවසානයේ අපිට පිටරටින් ආපු සල්ලි ටිකකුත් නැහැ. අපේ ව්‍යාපෘතියක් නැහැ. අපේ කුණු ටික ඒ නැවත මේව කරන ක්‍රමවේදිකුත් නැහැ. මේ සියලු දේවල් අද අසාර්ථක වුණා. ඒ නිසා ගුහාකොට මේ කුණු කන්ද තවත් මීතොට මුල්ලක් හැටියට නාය ගිහිල්ලා ඒ ඉන්න පවුල් අහිංසක පවුල් ටිකට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ රජයේ හැටියට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අර එදා ව්‍යාපෘති තෝරගන්න දෙන්නේ නැතුව මේ කරපු වැඩපිළිවෙලත් එක්ක එතුමාලා මේවට වන්දි ගෙවන්න ඕනේ කියන කාරණාව විශේෂයෙන් මම මේක දිසිපත් කරනවා. අද ගුහාකොට පළාතේ යන්න බෑ. ඒ පැත්තේ යන්න බෑ සම්පූර්ණ කුණු කන්ද. ඉතින් ඒකට
කිසිම දෙයක් වෙන කාලය අවසන්යි.
මේ පිළිබඳව ගරු සභාපතිතුමනි මම බොහොම ගෞරවයෙන් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද මේ ව්‍යාපෘති මේක කරන්න පුළුවන් වැඩක්. මේකට ව්‍යාපෘතීන් විශාල ප්‍රමාණයක් රටට ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔබතුමා හරි කණ්ඩායමක් තෝරගන්න හොඳ ලේකම්තුමෙක් ඔබතුමාගේ ඉන්නවා. ඒ නිසා හොඳ ව්‍යාපෘතිය තෝරගෙන මේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නායකත්වය ඔබතුමා ගන්න. එහෙම නැත්නම් අපි මහරුවන හැටියට අපිට මහා බරපතල ඛේදවාචකයට තවත් මීතොට මුල්ලක්ම ගුහා ගොඩත් ඇති වෙමින් පවතිනවා කියන එක මම ඔබතුමාට විශේෂයෙන් මෙතෙන්දි ශ්‍රීපත් කරනවා. ඒ නිසා මම මීට වැඩි දීර්ඝ වශයෙන් කතා කරන්නේ මං හිතන්නේ මහවැලි අමාත්‍යාංශය හැටියට ගත්තත් මහවැලි අමාත්‍යාංශය විශේෂයෙන් සභාපතිතුමනි මං හිතන්නේ අපි පෞගේ කාලේ අමාත්‍යාංශ හරහා මොරගහ කන්ද කළුගඟ වගේ ව්‍යාපෘති මං හිතන්නේ මේම අවුරුද්දේ මැද භාගය වෙනකොට කළුගඟ ව්‍යාපෘති තවසන් වෙලා ඒවා අවසන් වීමත් එක්කම හෙට දවසේ ඉඳලම රටේ ජනතාවට ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති ඉතින් මං හිතන්නේ ඒක මුස්ලිම් දෙමළ සිංහල කියලා නෙවෙයි නිල් පාට රතු පාට
ඔබතුමාගේ කාලය අවසන්යි මන්දේතුමා අවසන් කරන්න කතාව
ඔබතුමා ඒ සියලු කාරණා ක්‍රියාත්මක කරන්නත් මම හිතන්නේ හොඳ රාජ්‍ය අමාත්‍යවරේ ඔබතුමාට ඒ සියලු ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුති වෙමින් මම නිහඬනවා.
මේ ළඟට ගරු ෆීල් මාර්ෂල් සරත් පොන්සේකා මහත්තුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
මුලසනේ මන්ත්‍රීතුමනි වැඩිපුර වෙලා දුන්නාට ස්තුතියි. මුලින් දීලා තිබුණේ විනාඩි 8යි. විනාඩි 8 දුන්නා නම් කෝපල් නිලේ කෙනෙකුට නම් විනාඩි 8ක් ඇති මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න. විනාඩි 20 දීම ගැන ස්තුතියි. ආරක්ෂාව ගැන පොදුවේ කතා කරනවා නම් ආරක්ෂා කිව්වම අපි දන්නවා ගිය වසරේ මම ආරක්ෂාව ගැන කතා කරනකොට මම කතා කරේ හමුදා වලට පහර දෙමින් හමුදා විවේචනය කරමින්. අද මම කතා කරන්න යන්නේ හමුදාවල පැත්තේ ඉඳගෙන. පෞගිය කාලයේ ඇතුණු යම් යම් දේවල් මත මම තීරණය කරා හමුදා වෙනුවෙන් කතා කිරීම අවශ්‍යයි කියලා. අපි දන්නවා ආරක්ෂාව කිව්වම හමුදා වල වගකීම හමුදා පොලිසියත් හමුදාත් එක්ක එකට වැඩ කරනවා. රටේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාවය ආදී ආරක්ෂා කිරීම භූමිය ආරක්ෂා කිරීම ගුවනේ ආරක්ෂා කිරීම සමුද්‍රය ආරක්ෂා කිරීම මේ සියල්ල කිරීමට හමුදා ඇප කැපෙලා ඉන්නවා. රටක ආරක්ෂක හමුදා ශක්තිමත් නැත්නම් රටක ආර්ථිකය කවදාවත් ගොඩනගන්න බෑ. රටේ ආරක්ෂාව නොම්බර 1 ඊළඟට ආර්ථිකය නොම්බර 2. මේ කටයුත්තේදී දේශපාලන තීන්දුව ගැනීම ඉතා වැදගත්. ආරක්ෂාව සාර්ථක ක්‍රියාත්මක වෙන්න නම් දේශපාලන තීන්දුව ගැනීම නිර්භීතව කරන්න ඕන. අපි දන්නවා එහෙම තීන්දුව ගත්තම කැප වෙලා ඒ තීන්දු වලට අනුව රාජකාරී ඉෂ්ට ගන්න එක ආරක්ෂක හමුදාවල වාකීම. අතීතයේ මගේ අත්දැකීම අනුව සමහර ජෙනරල්ලා පවා හිටියා සටන් විරාම ඉල්ලපු අය. සටන් විරාම වලින්ම තමයි යුද්ධ කරන්න පුළුවන්. යුද්ධයෙන් කවදාවත් රටේ ත්‍රස්තවාදී ඉවර කරන්න බෑ කියපු ඉතා ප්‍රබල ජෙනරල්ලත් හිටියා. නමුත් මා හිතනවා රණවිරුවෝ යුද හමුදා ඒ විදිහට නෙමෙයි හිතන්න ඕනේ. ඒගොල්ලන්ගේ රාජකාරිය කැපීමෙන් වැඩ කරන්න ඕනේ. මේ කියනකොට මට එකක් මතක් වෙනවා. මාවිල්ලාරු ගේට්ටුව ඇහුවම මම හිටියේ සිංගප්පූරුවේ ඉස්පිරිතාලේ. බඩේ තුවාලේ හොඳ නැහැ. දවස් මාස 3කින් මට දවසකට දුන්නේ වතුර ග්‍රෑම් 100ක් පමණයි. ගේට්ටුව ඇහුවා කිව්වා මම දොස්තරලෙන් අවසර අරන් මාත් එක්ක හිටපු දොස්තරත් එක්ක ලංකාවට ආවම මම ගුවන්තොටුපළට ගියේ රෝදපුටුවේ. ගුවන්තොටුපළෙන් බැහැලා ආපහු වාහනේ නැගි රෝදපුටුවේ. ඇවිල්ලා මම කෝල් එකක් දුන්නා ගෝඨාභය රාජපක්ෂට. එතකොට එයා කිව්වා ප්‍රශ්නයක් තියෙනවා සරත් මොකද කරන්නේ කියලා. මං ඇහුවා මොකද්ද ප්‍රශ්නේ? මාවිල්ලාරු අහලා කිව්වා. මං කිව්වා මම විනාඩි 5ක් ඔබතුමාට කතා කරන්නම් මම තිරුකුණාමලේ යන දෙන්නට කතා කරලා විනාඩි 5කින් ගෝඨාභයට කතා කරලා කිව්වා අපි පහර දෙන්න රැස්තියි කියලා ගෝඨාභය මට කිව්වා විනාඩි 2කින් මං කෝල් එකක් දෙන්නම් එයා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට කතා කරලා මට විනාඩි 2කින් කෝල් එකක් දීලා කිව්වා ඔයා තීන්දුව කරපු විදියට වැඩේ කරන්න ඒ වගේ තමයි හමුදා සහ දේශපාලනඥයින් වැඩ කරනවා නම් ඒ වගේ වැඩ කිරීමේ හැකියාව තියෙනවා හමුදා ඉදිරිපත් වෙන්න ඕනේ දේශපාලනඥයෝ තදින් තීන්දු ගන්න ඕනේ ඔබතුමාගේ පියා එක්කත් අපි ඒ වගේ වැඩ කරා එයත් හැමදාම අපට අවශ්‍ය විදියට තීන්දුව తీරන අරගෙන වැඩ කරන්න දුන්නා ගෞරවය ලැබිය යුත්තාට ගෞරවය දෙනවා එතකොට මේ ආකාරයට හමුදා වැඩ කළ යුතුයි තමුන් සියලු දෙනාම තමුන්නාසලා දැක්කා අවුරුදු 32 දීර්ඝ යුද්ධයේදී හමුදා කරපු කැපකිරීම මේ කැපකිරීම නොවෙන්න ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂකයින් අද මේ රට මේ තත්ත්වේ නැහැ. එතකොට ඒ සඳහා මේ රටේ සියලුම දෙනා අනිවාර්යෙන් වාද භේදයකින් තොරව ත්‍රිවිධ හමුදා වලට පොලිසියට සිවිල් ආරක්ෂක බටේන්ට සදා ණය ගැති. ඒ ණය කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. ඒ වගේම ඒ කරපු රාජකාරී මේ රටේ ඉතිහාසෙ ලියවෙන්න ඕනේ. මේ රටේ ඉතිහාසයේ නිවැරදිව ලියවෙන්න ඕනේ. ඒවා ලේඛනගත වෙන්න ඕනේ. එක එක්කෙනා අතන මෙතන පොත් ලිව්වට හරියන්නේ නැහැ. නිවැරදි දෙය ලියවෙන්න ඕනේ මුතු පරම්පරාව දැනගන්න. මම දැක්ක එක දවසක් අලිමංකඩ පළකයක් තියෙනවා. ඒ පළකේ ඉයලා තියෙන්නේ රටේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම් සේනාකාධිපතිවරුන්ට දුන්න නියෝග අනුව සටන් මෙහෙවලා අපි උතුර නිදහස් කරගත්තා කියලා. ලෝකේ කොහෙවත් ජනාධිපතිලා ආරක්ෂක ලේකම්ලා සේනාංකාධිපතිවරුන්ට නියෝග දෙන්නේ නැහැ. ඒ නියෝග දෙන්නේ හමුදාපතිවරු. එතකොට ඒ වගේ විකෘති වෙච්ච දේවල් සීවටන වශයෙන් තියන්නේ නැතුව ඒවා නිවැරදි නොකිරීම අපේ ආණ්ඩුවේ තියෙන පණ නැතිභාවය. මේ ආණ්ඩුව ආපු ගමන් ඒවා නිවැරදි කළ යුතුව තිබුණා. ඒවා නොකිරීම අපේ ආණ්ඩුවේ තියෙන එන්නපු දුර්වලතාවයක් හැටියටයි මම දකින්නේ. ඊළඟට යුද්ධයක් ඇතත් නැතත් රටක හමුදා ශක්තිමත්ව තියෙනවා. උදාහරණයක් හැටියට සිංගප්පූරුව ගන්න. මේ ප්‍රදේශයේ තියෙන කුඩාම රට. කොළඹ තරම් විශාල ප්‍රමාණයක කොළඹ තරම් නැති. මිලියන 3යි ජනගහනය. සිංගප්පූරුවේ අයවැය ඩිෆෙන්ස් ආරක්ෂක අයවැය ඊස්ටර්න් ඒෂියාවල. ඒ කියන්නේ නැගෙනහිර සහ දකුණු ආසියාවල ඒ ප්‍රදේශයේ තියෙන විශාලම අයවැය. ඕස්ට්‍රේලියාවටත් වඩා වැඩි. රට පොඩි වුණත් රටේ ආරක්ෂාව සමග දියුණු වෙනකොට විශාල අයවැයක් දරන්න වෙනවා. හමුදා ශක්තිමත් කරන්න ඕනි යුද්ධයක් තිබුණා නැතත් ඒකට රජයට ඒක තේරුම් ගන්න ඕනේ අවශ්‍යතාවය රජයකට අවශ්‍ය මුදල් වියදම් කරන්න ඕනේ. මුදල් වියදම් කරන්නේ නැතුව හමුදාවල ශක්තිය පවත්වාගෙන යන්න බෑ. ලෝභකමින් අයවැය ඉදිරිපත් කරොත් ඒ රටට ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට අපි දකිනවා අදටත් ලංකාවේ යුද හමුදාව පාවිච්චි කරන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී පාවිච්චි කරපු යුද්ධ ටැංකිය. මම යුද්ධයට යනකොට හතරවෙනි ඊළාම් යුද්ධේ මට යුද්ධ ටැංකිය 80ක් තිබුණා. යුද්ධ ඉවර වෙනකොට ඉතුරු වුණේ 30යි. ඒ 50 නැතුනේ වෙඩි වැදිලම නෙමෙයි. එහාට මෙහාට පොඩ්ඩක් දුවපු ගමන් ඔක්කොම කඩන් වැටුණා. ඒවට අමතර කොටස් නැහැ, ස්පෙයාර් පාර්ට්ස් නැහැ. ඒව හදාගන්න විදියක් නැති වුණා. ඒවා නවීනකරණ වෙන්න. අපි දන්නවා දැන් ගුවන් හමුදාවට තියෙන්නේ ප්‍රහාරක ගුවන් යාන එකයි. යුද්ධ කාලේ තිබුණා මං හිතන්නේ 7ක් විතර. ඒවා ගැන හිත හිත කල්මරන්න වෙලා නැහැ. වේගයෙන් තීන්දුව අරගෙන නවීන පන්නේ. ඒ ගුවන් යාන ඒව අරන් දෙන්න ඕනේ. එහෙ වුණොත් තමයි ඒ ගුවන් නියමුවන්ට ආත්ම ගෞරවයක් ඇතුව ගිහිල්ලා ඒ රාජකාරී ඉවර කරන්න පුළුවන්. නාවික හමුදාවට ප්‍රහාරක යාත්‍රා තියෙනවා. අර පොඩි මාළු බෝට්ටු දාගෙන සම්දර්ශන පැවැත්වුවට ඒ වගේ කැපවීමෙන් රාජකාරියක් කරන්න බෑ. ඒක හන්දා නායක හමුදා ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි. ඒවා ශක්තිමත් කරන්න ඕනේ. ඒ එක්කම පිරිස් බලය අනිවාර්යෙන් පාත්වාගෙන යන්න ඕනේ. ගිය පාර ජනාධිපතිවරණයේදී මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. ඒ වෙලේ මගේ පක්ෂයේ 375,000 ඡන්ද තියුණා. ඒ ගිවිසුමේ කිසිම දෙයක් මම මං වෙනුවෙන් ඉල්ලුවේ නැහැ. මම ඉල්ලපු එකම දේ තමයි යුද හමුදාවේ පිරිස් බලය 175,000 දැනට තියෙනවා. ඒක අඩු නොකළ යුතුයි කියලා ඒ ගිවිසුමේ මම ලිව්වා. හමුදා ගැන ඒක ලිව්වා මිසක් මගේ නිලතල වැඩි කරලා දෙන්න ඕනේ, මගේ විශ්‍රාම වැටුප ලබලා දෙන්න ඕනේ, මට තිබුණ දේවල් නැවත උසස් වීම දෙන්න ඕනේ. ඒ මොනවත් මගේ ගිවිසුම් වල ලිව්වේ නැහැ. ඒ ආකාරයට හමුදා ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවයක් කියලා අපි හිතලා අපි කටයුතු කරන්න ඕන. ඊළඟට මගේ යුතුකමක් තියෙනවා හමුදාවල අයවලුන්ගේ සුබ සාධනය ගැන කතා කරන්න. හමුදාවල චිත්ත ධෛර්යය වැඩි වෙන්න, ශක්තිය රඳාපවතින්න හමුදාවල ඉන්නෙත් මිනිස්සුන් නිසා ඒගොල්ලන්ගේ සුබ සාධනය අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුයි. සුබ සාධනය කියන්නේ ඒගොල්ල හුරතල් කරන එක නෙමෙයි. නමුත් හමුදාවල ඇයට ඉඳුම් හිටුම් රාජකාරි වලට යනකොට අවශ්‍ය ඉඳුම් හිටුම් තියෙන්න ඕනේ. ඒ අවශ්‍ය මට්ටමට තියෙන්න ඕනේ. හමුදාවල ඇගේ වැටුප් දීමන අවශ්‍ය මට්ටමට තියෙන්න ඕනේ. හමුදාවල ඇගේ විශ්‍රාම වැටුප් ඉතා වැදගත්. හමුදාවල ඇය රාජකාරියක් කරලා කැපගල්ලා ගෙදර ගියාම විශ්‍රාම සමයේදී ඒගොල්ල කලින් විශ්‍රාම යනවා. අපේ සෙබලෙක් අවුරුදු 22කින් විශ්‍රාම යනවා. වයස අවුරුදු 45යි. සෑහෙන විශ්‍රාම වැටුපක් නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. මගේ විශ්‍රාම වැටුප රුපියල් 55,000යි. ඒකෙන් මම ලයිට් බිල ගෙවලා වතුර බිලේ භාගයක් ගෙවනවා. ඒ අරෙන්න වෙන මුකුත් ඒකෙන් කරන්න බෑ. අර පාරේ සමහර දස්සලා ඇවිල්ලා පහුගිය කාලේ අපි දැක්ක සෙබළු අර ආබාධිත කකුල්ලේම තියාගෙන උපවාස කරපු අය. ඒගොල්ල සමහරුන්ට විශ්‍රාම වැටුප 65,000යි. මට වඩා වැඩි. ඒ ආකාරයට මං හිතනවා කාට වුණත් විශ්‍රාම යනකොට ශක්තිමත් ජීවත් වෙන්න අවශ්‍ය විශ්‍රාම වැටුපක් තියෙනවා. හමුදාවේ සේව කරනකොට අවශ්‍ය ඇඳුම් පැළඳුම් උපකරණ අනිවාර්යයෙන්ම නියම මට්ටමේ පවතිනවා. ඒවා අඩුපාඩු තියෙනවනම් සෙබළුන්ට හිඟන්නොන්ට වගේ අඳින්න වෙනවනම් කැඩිච්ච බූට් කුට්ටම් දාගෙන යන්න වෙනවනම් ඒ රාජකාරිය ගැඹීරව අභිමානෙන් කරන්න ඒගොල්ලන්ට බැරි වෙනවා. ඊළඟට ආහාර හමුදාවලුන්ගේ ආහාර නිසි මට්ටමේ තියෙන්න ඕනේ. මම හමුදාපති වෙනකොට යුද භූමියේ ඉන්න සෙබළුන්ට චීස් ටින් එකක් දෙනවා. මං හිතන්නේ ග්‍රෑම් 200ද කොහෙද, එක ටින් එකක් දෙන්නේ 4 දෙනාට. මම හමුදාපති වුණාම එක්කෙනාට එක ගානේ දුන්නා. ඉඳලා හිටලා සුමානෙකට පාරක් ඇපල් ගෙඩියක් දෙනවා. ඇපල් ගෙඩිය දෙකට කපලා දෙන්නේ කුට කන්න දෙන්න. මම හමුදාපති වුණාම තනියම ඇපල් ගෙඩිය කන්න දුන්නා. හමුදාවල අයගේ ශාරීරික සෞඛ්‍ය පැත්තෙන් බැලුවම එහෙමයි. ඒගොල්ලොත් මිනිස්සු නිසා ආහාර පාන ඉහළ මට්ටමෙන් දෙන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය ක්වලිටි එකට ප්‍රමිතියට දෙන්න ඕනේ. ඊළඟට නිවාඩු යන එක අත්‍යවශ්‍යයි සෙබළුන්ට. සෙබළ සංඛ්‍යාව අවශ්‍ය පාදි පවත්වාගෙන යෑම නොකරොත් හමුදා සෙබළුන්ට අවශ්‍ය විවේකය හා නිවාඩුව හම්බ වෙන්නේ නැහැ. යුද සමයේ 116,000 හමුදාව මට 102,000කට වැඩි කරන්න සිද්ධ වුණේ ඒ කාරණාවත් එක හේතුවක් වුණා. හමුදාවට යුද භූමියේ ඉන්නකොට විවේකයේ විරාමය ඒගොල්ලොන්ගේ පවුල් වල ගෙවල් බලාගන්න වෙන කවුරුත් නැහැ. ළමයි බලාගන්න වෙන කවුරුත් නැහැ. ඒවට යන්න එන්න අවශ්‍ය නිවාඩු විවේකයේ තියෙන්න ඕනේ. ඒවා යුද්ධයක් තිබුණත් නැතත් ඒ ආකාරයේ සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට හමුදාවල පුහුණුවීම් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ යුද්ධ තිබුණත් නැතත්. යුද්ධ කියනවා කියන්නේ නැහැ. අපේ රටේ මානසිකත්වයක් තියෙනවා අපේ රටට ත්‍රස්තවාදයක් ඇතුලෙන් ආවොත් මිසක් පිටින් තර්ජන නැහැ කියලා. ලෝකේ ඕනම රටකට කිසිම රටකට පිටින් තර්ජන නැහැ කියලා ඉන්න බෑ. අනිවාර්යෙන් මේ සූදානම තියෙන්න ඕනේ. ඒක නිසා පුහුණුවීම් තියෙන්න ඕනේ. මට දැනත් අපි හම්බුනාම හමුදාවල කතා කරනවා. කතා කරාම අපි අහනවා නොඑක් දේවල් කොහොමද කියලා ඇහුවොත් ඒගොල්ලෝ අපි එක්ක දේශපාලනේ කතා කරන්නේ නැහැ. ඔය වගේ දේවල් කතා කරනවා. මට ආරංචි වර්ෂ 3-4කින් හමුදාවලයට පුහුණුවීමට අවශ්‍ය වෙඩි ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට හම්බෙලා නැහැ කියලා. ඒ වගේ දේවල් මම හිතනවා අතපසු නොකොට අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ. ඒකට ඒ ආකාරයට ඒ සියල්ල සුබ සාධනයට. ඊළඟට හමුදා යෙදවීමේදී හමුදා දේශපාලනීකරණය නොකිරීමට වග බලාගතියි. හමුදා තියෙන්නේ දේශපාලනයකින් යටතේ. නමුත් හමුදා දේශපාලනීකරණය නොකළ යුතුයි. අපි දැක්කා පහුගිය දවස්වල මේ රටේ දේශපාලන අර්බුදයක් තිබුණා. ඒ වෙලාවේ හමුදා ඊටාම ස්වාධීනව ගෞරවණීය රාජකාරි කරා. අපි හමුදාවලට ඒකට ආචාර කරනවා. ඒ වෙලාවේ රටේ ඇතුළු අර්බුදකාරී තත්ත්වය මත යම් යම් රටවල ඒ වගේ දේවල් වුණා නම් සමහර වෙලාවට හමුදා අතින් නොඑක් වැරදි වෙන සිද්ධ වුණා. නමුත් ඊටා ස්වාධීනව ගෞරවණීය රාජකාරි කරා. අපි ඒකට හමුදාවලට ආචාර කරනවා. ඊළඟට මේ කියපු හුඟක් දේවල් පොලිසියටත් අදාළයි. පොලිස් නිලධාරීන් හුඟක් වෙලාවට කලව මේ රාජකාරි කරනවා. හමුදාවලට පොලිස් රාජකාරි කරන්න වෙනවා. පොලිසිය හමුදායවලු නෙක රාජකාරී කරනවා. ඒක හින්දා මේවා ආකාරයටම අදාළයි. එතකොට ඒවා මේ විදිහට සසඳලා බලන්න ඕන. මම යෝජනා කීපයක් කරනවා. හමුදාවල ශක්තිය සාමය පවතින ලෝකයේ අනිත් රටවල් වල සිද්ධ වෙන විදිහට හමුදා පතිවරුන් මම මේ කියන්නේ දැන් ඉන්න හමුදාපතිවරුන් ගැන නෙවෙයි. ඔවුන්ට රාජකාරිය පැවරලා තියෙන ආකාරයට ඔවුන්ගේ කාලයේදී ඔවුන් කරයි. නමුත් ඉදිරියේදී ඉන්දියානු යුද හමුදාවේ ඉන්දියානු ත්‍රිමිත හමුදාවේ හමුදාපති කෙනෙක් ඉන්නේ අවුරුදු දෙකයි. හමුදාවේ දෙවෙනියා ඉන්නේ අවුරුදු දෙකයි. දෙවෙනියා අනිවාර්යෙන් හමුදාපති වෙනවා. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ හමුදාපතිට දෙවෙනියාගෙන් උපරිම සහයෝගය හම්බ වෙනවා. අපේ රටේ හමුදාපති කෙනෙකුට දෙවෙනියෙක් දුන්නම දෙවෙනියා වුණ දාසිය ඉඳලා එයා බලන්නේ හමුදාපතිට කෙලින්. ඒක හන්ද ඒවෙන් තත්ත්ව ඒවා බේරගන්න අර වගේ ක්‍රමවේදවලට අපි යන්න ඕන. අවුරුදු දෙක වෙන්න පුළුවන්, ඕනනම් තුන වෙන්න පුළුවන්. හැබැයි හමුදා විශාල වෙනකොට තරගයේ වැඩි නිසා අවුරුදු දෙකයි හමුදාපති කෙනෙකුට. දෙවෙනියාට අවුරුදු දෙකයි. දෙවෙනියා අනිවාර්යෙන් හමුදාපති වෙනවා. ඒ වගේ ක්‍රමවේදවලට යනකොට මම හිතන අනාගතයේදී වර්තමාන හමුදාපතිවරුන්ට මේක බලපාන්නේ නැහැ. වර්ධියට මාත් එක්ක තරහ වෙයි නැත්නම් හිතලා තරහගෙන ඉන්නවා. ඒක හන්දා මම මේ කියන්නේ අනාගතේ මේ වගේ ක්‍රමවේද ගේන එක හොඳයි කියලා මම මෙතන යෝජනා කරන්නේ. ඊළඟට මේ හමුදා ඇවලුන් මම ඇමරිකාවේ පුහුණුව ලබද්දී මම ගමන් කරා සන්නහසනද්ද රතයක එක දවසක්. අපි එක තැනක විරාමයක නැවතුවා. මේකේ රියදුරා අවුරුදු 23ක විතර කොල්ලෙක් එළියට ඇවිල්ලා මාත් එක්ක කතා කරා. මං ඇහුවා ඇයි ඔයා හමුදාවට බැඳුනේ කියලා. ඒ ළමයා කිව්වා මම හමුදාවට බැඳුනේ මේ හමුදාවේ අවුරුදු 5කින් අස්සලා යන්න පුළුවන්, අපෙත් පුළුවන් 5න් යන්න පුළුවන්, 12න් යන්න පුළුවන්, නැත්නම් 22ක ඉන්න පුළුවන්. අවුරුදු 5න් අස්සලා යනකොට ඒගොල්ලන්ට ඩොලර් 25000ක් දෙනවා කිව්වා. එයා ඩොලර් 25000 ගන්න ඕනි කෝ එයාට සංගීතය ඉගෙන ගන්න. එතකොට ඒ වගේ තරුණයින්ට යම් කිසි ශක්තියක් දෙන්න පුළුවන් අපේ හමුදාවලත් ඒ වගේ ක්‍රමයක් ආරම්භ කරනවා. මම යෝජනා කරනවා උදාහරණයක් හැටියට අවුරුදු 5න් අස්සනවා නම් අපි මිලියන් එකක් වැනි මුදලක් ඒගොල්ලන්ට ලබා දෙනවා. එතකොට මේ යුද්ධ නැති කාලේ වුණත් කට්ටිය බදවා ගන්න පහසුයි. ඒ ආකාරයට තරුණයෝ ධෛර්යමත් වෙයි මේ හමුදාවලට බැඳෙන්නේ. අවුරුදු 12න් යනවා නම් මිලියන් 2ක් දෙනවා. අවුරුදු 22න් යනවා නම් මිලියන 3ක් දෙනවා. එහෙම නැත්නම් අවුරුදු 22න් යන එක්කෙනාට පර්චස් 15ක විතර ඉඩමක වර්ග අඩි 1000ක විතර ගයක් හදලා දෙනවා. ඒ වගේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ විදිහට ගියොත් තමයි ඒ හමුදාවල බලාපොරොත්තුවක් ඇතුව ඒගොල්ලන්ට වැඩ කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මම කිව්වා වගේ විශ්‍රාම වැටුප අපේ රටේ පොදුවේ ගත්තම දුර්වලයි. නමුත් හමුදාවලට විශේෂයෙන්ම අඩු වයසෙන් විශ්‍රාමයන් නිසා නිලධාරීන් අවුරුදු 55න්, අනිත් අය තරුණ සෙබළුන් අවුරුදු 22ක් සේවය කළ අවුරුදු 45ක් වෙනකොට යන අනිවාර්යයෙන්ම ඒ වෙලාවට ගියාම වෙනත් රැකියා ගන්න බෑ. ඒකින්ද හොඳ විශ්‍රාම වැටුපක් ලබා දීම අත්‍යවශ්‍යයි. නැත්නම් කාලය ගත වෙනකොට ඒ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්නත් බෑ. ඊළඟට මම නැවතත් කියන්න ඕනේ හමුදා දේශපාලන ന്യാයපත්‍රවලට ගාවා නොගත යුතුයි. හමුදා දේශපාලනඥයින්ගේ උපදෙස් මත තමයි රටේ ආරක්ෂාව සපයන්නේ. නමුත් හමුදා දේශපාලන ന്യാයපත්‍රවල ගාවා නොගත යුතුයි. එහෙම ගාව ගත්තොත් එක පැත්තකින් හමුදා වැරදි මාර්ගයට යන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒ හමුදාවල තියෙන ගාම්භීරත්වයේ වටිනාකම, හමුදාවල ජනතාවගේ තියෙන ගෞරවය ඒක කෙලෙසෙන්න පටන් ගන්නවා. ඒකන්ද හමුදා ന്യാයපත්‍ර දේශපාලන ന്യാයපත්‍ර වලට පාවිච්චි නොකර යුතුයි. අපට මතකයි අතීතයේ මේ කියනකොට සමහරු පොඩ්ඩක් දඟලන්න ගනි, නලියන්න ගනි. හමුදා දාගෙන කාර් රේස් తిව්වා, වැලිගෝණි ගහන. දේශපාලන ලැක්කින්ගේ දරුවන්ට සැප විඳින්න හමුදා පාවිච්චි කරලා ඉවෙලා කාර් රේස් යන. තව පැත්තකින් හමුදා දාලා හමුදාවේ 7000ක් දාලා තමයි කොළඹ කුණු සුද්ධ කරේ. හමුදාවල ගෞරවය නැති වෙන වගේ වැඩ කරා. කොළඹ කාණු සුද්ධ කරා. ඒ වගේ දේවල් වලට හමුදා පාවිච්චි කරන්න හොඳ නැහැ. හමුදාවල ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න ඕනේ. දේශපාලනෙන් ඈත් කරලා තියන්න ඕනේ. ඊළඟට මම යෝජනාවක් කරනවා අනාගතේ පාසල් දරුවන් පාසල් වලට දැමීම ඉතාම දුෂ්කර කටයුත්තක් වෙලා තියෙනවා අද වර්තමානයේ මේ රටේ. හමුදාවල ඇවුලුන්ට සහ රජයේ සේවකීන්ගේ දරුවන්ට අනිවාර්යයෙන්ම හැම ජාතික පාසලකම උඩා ජාතික පාසලක් නම් අඩු ගානේ 15%ක් ඒ ජාතික පාසලේ ඉඩ දෙනවා නම් රජයේ සේවකයන්ගේ හමුදාවලුන්ගේ දරුවන්ට. විශාල ජාතික පාසලක් නම් ළමයි 7-8000 ඉන්න 15%ක් පමණ දුන්නත් ඇති. කුඩා ජාතික පාසලක නම් 20%ක් පමණ දෙන්න පුළුවන්. දෙවැනි ක්‍රමවේදයක් ගේන්න ඕනේ. මේවා මේ හමුදා ඇවලුන්ගේ මානසිකත්වයේ චිත්ත ධෛර්යය වැඩි කිරීම සඳහා අත්‍යවශ්‍යයි. එවැනි දේවල්දී රටේ අනිකුත් ජනතාව කුහක වෙන්න හොඳ නැහැ. හමුදාවල අය ගැන වෙන වගේකට බලන්න හොඳ නැහැ. හැමදාම මතක තියාගන්න ඕනේ හමුදාවල ඇවලුන් කරන කපිකිරීම සාමාන්‍ය ජනතාවට කරන්න අමාරුයි. සියලු දෙනාගේම වටිනාකමක් තියෙනවා. නමුත් හමුදාවල කරන දේවල් ඉතා ඉහළ මට්ටමකදී අපි සලකන්න ඕනේ. ඊළඟට හමුදා රෝහල්. ලෝකයේ හුඟක් රටවල්වල හමුදා රෝහල් තමයි ඉහළ මට්ටමේ තියෙන්නේ. ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ තියෙන හමුදා රෝහල් ඒව තමයි විශාල මට්ටමේ තියෙන්නේ. ඕන ප්‍රතිකර්මයක් දෙන්න පුළුවන් රාජ්‍ය නායකයින් යන්නේ හමුදා රෝහල් වලට. මොකද ඒ රෝහල් වල තමයි විශාලම ප්‍රමිතිය තියෙන්නේ. මම හිතනවා අපේ රටේ හමුදා රෝහල් ඉදිරිපත් වෙන්න ඕනේ, ඉදිවෙන්න ඕනේ. එතකොට ඒක මේ හමුදාවල ඉන්න අයට රජයේ රෝහල් වලට ගිහිල්ලා සමාජ පොලිං වල ඉන්න වෙනවා, ගොඩක් කාලය ගත වෙනවා. අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න බෑ. ඒගොල්ලන්ට මුදලුත් නැහැ. රජයේ සේවයෙන් විශ්‍රාම ගියාමත් ප්‍රශ්න තියෙනවා. ඒකද හමුදා රෝහල් වල මට්ටම ඉතා ඉහළ මට්ටමකට ගේන්න ඕනේ. මම හිතනවා කොහොමත් අපේ කාලෙට එනකොට නම් දැන් අපේ සියලු සර්වාංග බාර දීලා තියෙනවා අපි දොස්තරලට. ඒක හන්දා විශ්‍රාම එහෙම ගියාන් පස්සේ අපි බෝනස් එකෙන් යන කට්ටිය තමුන්නාසෙලා සමහරු අපි වගේ දේකාන්දායි හමුදා රෝහල් වගේ ඒවා ඉතාම නවීනකරණය කරලා ඉහළ මට්ටමකට ගේන එක අත්‍යවශ්‍යයි. ඊළඟට මේ හමුදාවල ඇත්ත එක්ක කතා කරනකොට මට අහන්න හම්බෙච්ච සමහර කරුණු. ප්‍රධාන වශයෙන් යුද හමුදා යාගේ මැසිවිල්ලක් තියෙනවා. යුද හමුදා මූලස්ථානයක. යුද හමුදා මූලස්ථානය තමයි හමුදාවේ ගාම්භීරත්වය. අපේ තිබුණේ යුද හමුදා මූලස්ථානයක රටේ ගාම්භීරත්වය විදහාපාපු තැන. අද එතනින් යනකොට අපි කම්පාවටපත් වෙනවා. අපට ඉතා පිළිකුලක් ඇති වෙනවා යුද හමුදා මූලස්ථානයේ වෙච්ච දේ ගැන දකිනකොට. අපි ගෞරවයෙන් ආරක්ෂා කරා. ඒක විකුණලා ඒවයින් කොමිස් ගහලා ඒකෙන් මොනවා තුනෙත් නැහැ. ඒ භූමියේ වටිනාකමෙන් 50%ක් වියදම් කරා නම් යුද හමුදා මූලස්ථානය ගොඩනගන්න ඉතාම සම්පූර්ණ සාර්ථක යුද හමුදා මූලස්ථානයක් ගොඩනගන්න තිබ්බා. නමුත් අද යුද හමුදා මූලස්ථානයක් හදනවා බාගෙට හිර වෙලා, අවශ්‍ය සල්ලි නැහැ, ඒකට අවශ්‍ය ලීබඩු ගන්න සල්ලි නැහැ, ඒකේ බට නිවාස, ඒකේ සේවය කරන අයට නවතින තැන් හදන්න සැලසුම් කළා නැහැ, බට නිවාස නැහැ. ඒ වගේ විශාල ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම ඉල්ලා සිටිනා ගෞරව මුදල් ඇමතුමා සහ අපේ අගමැතිතුමාගෙන් මම හිතන්නේ ඇති ගෞරව ජනාධිපතිතුමාත් මේව අහගෙන ඇති. මේකට ප්‍රමුඛත්වයේ දීලා යමක් කරන්න ඕනේ. යුද හමුදා මූලස්ථානය සහ එතන අනිකුත් හමුදාවල මූලස්ථානත් එතනට එන්නයි තියෙන්නේ. ඒ සැලැස්ම මම අනුමත කරන්නේ නැහැ. තුනම එකතන දාන එක. නමුත් වියදම් කරපු සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්න ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ඒක වේගෙන් කරන්න කියලා මම මේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. බට නිවාස සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙලා තියෙනවා. එතන බට නිවාස වල සැලසුම් කළා නැහැ. 50 මිලියන 400ක වමන සැලැස්මක් තියෙනලු බට නිවාස හදන්න. ඒකටත් මුදල් වෙන් කළා නැහැ කියලා තමයි අපට ආරංචි වෙන්නේ. ඒවා මේ රජයේ ඉටු කළ යුතු යුතුකම්. ඊළඟට සාමසාධක හමුදා ගැන අපි ඉතා ආඩම්බරෙන් කතා කරනවා. නමුත් ඒ හමුදා වලට අවශ්‍ය උපකරණ ආදිය ගන්න අවශ්‍ය මුදල් නොලැබෙන බවයි අපට වාර්තා වෙන්නේ. සාමසාධක හමුදා වලට නවීන පන්නේ උපකරණ ගන්න වෙනවා. නවීන සන්නහසන්නද්ධ රථ, නවීන නිලැඳුම්.
ඔබතුමාගේ වෙලාව අවසන් වෙලා තියෙන්නේ.
විනාඩියක්. ඒවා ගන්න නම් අපට අනිවාර්යෙන් අවශ්‍ය මුදල් ලබා දෙන්න ඕනේ. රජයක් හැටියට අපේ යුතුකම් ඉෂ්ට කරන්න ඕනේ. ඊළඟට මේ හමුදා වලට විශේෂයෙන් යුද හමුදාවට මම යුද්ධ කාලේ 116,000 හමුදාව 200,000 වුණාම මම බාල වාහන ගත්ත රාජකාරිය කොහොමරි කරන්න ඕන නිසා ජපන් වාහන වලට ගියේ නැහැ, ඉන්දියානු වාහන ගත්තා. එදායින් පස්සේ දැන් අවුරුදු 8ක් 9ක් ගිහිල්ලත් නැවතත් මේ වාහන අලුත් වැඩියා කරලා අලුත් වාහන අරගෙන නැහැ හමුදා වලට. එතකොට මේවා දැන් කඩන් වැටෙන කාලේ. ඒවා ලබා දීමට අවශ්‍ය මුදල් වෙන් කරන්න කියලා මම රජයෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට කුලියට වාහන ගැනීම හමුදාවල සිද්ධ වෙනවා. ඒ ගෙවන කුලිය තීරණය කළා තියෙන මේට අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා. මේ කාලෙදිත් ඒ මුදලම ලබා දෙනවා. නමුත් ඒ වයින් කුලියට වාහන
ඔබතුමාගේ කාලය අවසන් වෙගෙන එන්නේ. අවසන් කරන්න නෑ, ඔබතුමාගේ මේ වෙලාව දැන් විනාඩියක් වැඩියක් ගිහිල්ලා තියෙනවා.
පැරෂූට් පනිනකොට තමුන්නාසලා ඔක්කොම පුඩි ගහනවා. නමුත් ඒ පැරෂූට් වල ප්‍රමිතිය නෑ. ඒවා නවීන පන්නේ ඒවා නෙමෙයි. කමාන්ඩෝ SF බටයින්ගේ ඒවා ආරම්භ දෙන්න සල්ලියෙන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. විදේශ පාඨමාලා වලට යන්න උන්ට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙන්නේ නැහැ. ගියාම ජීවත් වෙන්න බෑ. අනිකුත් හමුදාලාත් එක්ක කර්තකර වැඩ කරන්න බෑ. සංඥා උපකරණ තාක්ෂණික උපකරණ ඉතා දුර්වලයි. වර්තමානයට ගැලපෙන්නේ නැහැ. පුහුණුවීම් කටයුතු වලට අවශ්‍ය පතොරක් නැහැ. ඒවට අවශ්‍ය මුදල් ලැබෙන්නේ නැහැ. සංවර්ධන ව්‍යාපෘති හමුදාවේ යෙදෙව්වට හමුදා යෙදව වෙනවා නොඑක් සංවර්ධන ව්‍යාපෘති වලට. නමුත් අවශ්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදියට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙන්නේ නැහැ කියලා අපිට වාර්තා වෙනවා. වෙලාව මදි නිසා අන්තිම ටික මම වේගෙන් කියාගෙන ගියා. බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට.